හොඳයි සාදු 2000 16 වසරේ 9 වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන නිවන් අවබෝධ කරගැනීමේ අදහසින් හොඳින් සවන් දීම කියන එක තියෙන්න ඕන. ධර්මයේ මතක් කරන්නේ සුනාත හොඳින් ඇහුම්කන් දෙනවයි කියන පියවර සම්පූර්ණ කළොත් පමණක් ධාරේත කියන තැනටපත් වෙනවා. ඒ දහම් කරුණ තමන් හොඳින් දරා ගන්නවා. හොඳින් කරුණු කාරණා අවබෝධයෙන් දරාගත් දහම් පදයක් ඒකාන්ත වශයෙන්ම චරාත තමාගේ ආධ්‍යාත්මය තුළ බාහිරය තුළ හසුරවන්න පුළුවන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. එනිසා හොඳින් සවන් දෙන්න. ගමනක් ගිහිල්ලා ලිපිනේ පොඩ්ඩක් අපහැදිලි වෙලා කාට හරි කෝල් එකක් දීලා අපි අහනවා මේ එතෙන්ට යන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් ප්‍රමාද වුණොත් එහෙම තමන් රස්තිය ආද වෙනවයි කියලා නැනගෙන ඔබ මොකද කරන්නේ? හොඳින් සවන් දෙනවානේ. හොඳින් සවන් දෙනවයි කෙනාට ටෙලිෆෝන් කෝල් එකක් දීලා කියනවා කොතනද ඒක තියෙන්නේ. ඊළඟට නිකන් විතරක් නෙමෙයි, නිකන් නම්බරයක් අහගෙන නෙමෙයි, ඒ වටපිටා මොකද්ද තියෙන්නේ? තා ප්‍රසිද්ධ මොනෝහරි බිල්ඩින් එකක් තියෙනවද? වංගුවක් තියෙනවද? පාරක් තියෙනවද? පාරක නමක් තියෙනවද? ඒ ගේට්ටුවක් තියෙනවද? ඒ ගොඩ නැගිල්ලේ පාටක් තියෙනවද? බෝඩ් එකක් තියෙනවද? ඒ කිට්ටුව බැංකුවක් තියෙනවද? ආදී වශයෙන් උත් අපි අහනවානේ. ඒ ඔක්කොම විස්තර ටික අපි අහගන්නේ අපි රස්තියාදු වෙයි, අපි මග කාලය වැය කරන්න වෙයි කියලා. මම හිතන්නේ මෙන්න මේ පණිවිඩෙත් ඒ වගේ වෙන්න ඕන. ඔබ අපෙන් ධර්මය අහන විමසන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට කියන්න බෑනේ නේද? බෝතලයක් අරගෙන ආවහම එයාට තමයි මේ බෝතලේට වතුර ලබා ගන්න ටැප් එක ඇරලා වතුර ලබා ගන්න එයාමයි. ඒ වගේ මම හිතන්නේ ඔබමයි තහම සොයා යා යුත්තේ, විමසිය යුත්තේ, ලබාගත යුත්තේ. ඔබ නිවන් දකින්නේ ඔබේ යහපත උදෙසා මිසක් බුදුහාමුදුරන්ගේ යහපත උදෙසාවත්, ධර්මයේ යහපත උදෙසාවත්, පණ කියන හාමුදුරුවන්ගේ යහපත උදෙසාවත් නෙවෙයි. ඔබේ සැනසිල්ල කියන දේ, මේකට නමක් නැහැ නිවන කියන වචනේ පාවිච්චි කළාද. කවුරුත් හොයන සියලු ආගමිකයෝ, සියලු ජාතිකයෝ, සියලු වර්ගිකයෝ හොයන මානසික සහනයයි මෙතන පෙන්නුම් කරන්නේ. එහෙම නැතුව මේ ආගමික නිවනක් නෙමෙයි, ආගමික විමුක්තියක් නෙමෙයි මේ ලෝ දහම. බුදුහාමුදුරන්ගේ තියෙන්නේ ලෝක සත්‍ය, ලෝක ධර්මයේ තියෙන්නේ ලෝකය, ලෝක නිරෝධය මනාකොට හඳුනාගෙන දේශනා කළ පොදු මිනිස් සියලුම වර්ගයාට පොදුයි. පැහැදිලිනේ? දැන් ඉතින් එක එක කෝණ වලින් දෘෂ්ටි වලින් බණ අහන්න ඕනේ. මම බෞද්ධ, මම කතෝලික, මම මුස්ලිම්, මම හින්දු කියලා අහන්න ඕනේ. මිනිස්සෙක් හැටියට හිටගන්නනේ. දැන් ඔතන ඉන්නේ කවුද කියලා දැන් ඔබ බලන්න. මම දැන් මිනිස්සෙක් හැටියට දවදි වෙලා තියෙන. එහෙම නැත්තම් පුජ්‍යලයෙක් හැටියටද, වාර්ගිකයෙක් හැටියටද කියලා. ඒ වාර්ගිකයට හරියට ධර්ම කරුණු ඇහෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් වාර්ගික භවයේ ඉවත් වෙලා මැදහත් සිතින් කියන්නේ තාම මධ්‍යස්ථ සිතකට එන්න ඕන. වැරදි කියන මතෙන් අහන්නත් එපා, හරි කියන මතෙන් අහන්නත් එපා. ඒ දෙකම ඕනේ. අතිශය මධ්‍යස්ථ තැනට ආවම තමයි ඔබ තාම වැඩහත් වෙච්ච කාර්යයක් බවට පත් වෙන්නේ. ඔබ එතෙන්ට ආවද කියලා බලන්න දැන් මේ මොහොතේ. ඒ මෙදහත්කම මුලින්ම පවත්වා ගන්න. නුවණේ තියෙන්නේ, මනසේ තියෙන්නේ. උසස් කෙනෙකුත් නෙමෙයි, පහත් කෙනෙකුත් නෙමෙයි. අපි අපි ඉන්න තැනක් තෝරගෙන නෙමෙයි අපි බණහන් ඇවිල්ලා තියෙන්නේ. ඉන්න තැනක් තෝරගන්න. ඒ කියන්නේ මම සැබවින්ම විවිධ මොන වගේ කෙනෙක්ද? දුක් නොවිඳින කෙනෙක්නේ අපිට වෙන්න ඕන වෙලා තියෙන්නේ. දැන් දුක් විඳින කෙනෙක් ඉන්නවා අපිට උමනා වෙලා තියෙනවා. මොකද දුක් නොවිඳින කෙනෙක් වෙන්න. එතකොට මොන වගේ කෙනෙක් වෙන්නද මට ඕන? ආදලනේ. එතකොට මම දැන් මෙතන කෙනෙක් වෙලා ඉන්නවනේ. ඔබට කෙනෙක් තෝරගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ කෙනාව තදින් අල්ලගෙන ඉන්නව නම් අනිවාර්යෙන් ඔබ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ තෝරගෙන ඉන්නව නම් කෙනෙක් පාදානය කරගෙන තදින් ග්‍රහණය කරන ඒ කෙනාව ටිකක් ලිහිල් කරන්න ඕන, මුරුල් කරන්න ඕන. දෘෂ්ටිධාරී බව, සංකල්ප වල එළඹගත් ස්වභාවය සැහැල්ලු කරන්න. ඊට පස්සේ ඔබට විය යුතු කෙනා හරියටම තෝරගන්න පුළුවන්. බෞද්ධයේ පරමාර්ථය තමයි ආර්ය ශ්‍රාවකේ වීම. අෂ්ටාරි පුජ්‍යල කෙනෙක් බවට පත් වීම. දැන් පුතජන කෙනෙක් නෙමෙයි නේද? අෂ්ටාරි පුජ්‍යල කෙනෙක් බවට පත් වෙන මේ අෂ්ටාරි පුජ්‍යල කෙනා ඒකේ කවුරු ගියත් එතෙන්ට අෂ්ටාරි පුජ්‍යලම තමයි. එතෙන්ට ස්ත්‍රී පුරුෂ ભેදය, ජාතික ભેදය, ආගමික ભેදය මොකවත් එතන නැහැ. එතන තියෙන්නේ දර්ශන සම්පන්නය. ඇදෙන දර්ශන සම්පන්නයක් තියෙන්නේ. ධර්මයේ ඇසීමෙන් සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ඔබ ගෙනියන්න ඕන අසංකාරික සමාධියක් බවට පත් කරගන්න ඕන. දැන් සතිය පුරුදු කරනකොට සමාධියක් ඇති වෙන එකට කියන්නේ සති සම්පජඤ්ඤ සමාධිය. ආනාපානසති ඒ වගේම කායගත සතිය ආදිය පුරුදු කරනකොට සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියන්නේ සති සම්පජාන සමාධිය. ධර්ම විමර්ශනය කරනකොටත් ඒ ඔස්සේ සමාධියක් හට ගන්නවා. හැබැයි අපි හරියට ධර්ම අවබෝධය කරගන්නකොට ඇතින ආර්ය ශ්‍රාවකයාට තියෙන සමාධිය අර එක සමාධියක්වත් නෙමෙයි. මොකක්ද තියෙන්නේ? අසංකාරික සමාධියක් තියෙනවා. පුතඥයෙකුටත් නිහඬව ඉන්න පුළුවන්, සමාධි භාවනා වඩන කෙනෙකුටත් නිහඬව ඉන්න පුළුවන්, රහතන් වහන්සේ නමකටත් නිහඬව ඉන්න පුළුවන්. ඒ තුන්දෙනාගේ සිත් පරීක්ෂා කරද්දී තමයි තේරෙන්නේ එක්කෙනෙක් අන සංකාරික සමාධියක ඉන්නව, තවත් අය සංස්කාර සමාධියක ඉන්නවා. ඔබ ඉන්නේ සංස්කාර සමාධියකද? සංස්කාර සමාධිය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්කෝ. අරමුණු අතර ඒකාග්‍රතාවය. පුජ්‍යලයා විසින් එකඟ කිරීමේ කර්ම ක්‍රියාදාමයක සිටින ස්වභාවයක් තියෙනවා. කියන්නේ පුජ්‍යල චේතනාව ක්‍රියාත්මක වෙනවා. චේතනා කර්මයක් එතන තියෙනවා. චේතනා කර්මයක් නැතිව දර්ශන සම්පත්තියෙන් පමණ සංකාරික පවතින සමාධියකුත් තියෙනවා. ඒ සංස්කාර සමාධියේ ස්වභාවය තමයි කුමන හෝ අරමුණක් එළඹ කොටගෙන ඒකාග්‍රගත වී සිටිනවා. කුමන හෝ දෘෂ්ටි කෙන් තේරුම් කරගන්න සමාරලාට එකින් එක පැහැදිලි කරන්න හොඳ නැහැ. එතකොට මේ භාවනාවන් වලට දොස් කිව්වා කියන වෙනවනේ. තමන් තේරුම් ගන්න කුමන හෝ අරමුණක එළඹගත් ඕනම දෙයක් වැටෙන්නේ කොයි ගණේටද? සංස්කාර සමාධියට වැටෙන්නේ. හේතුව සංස්කාර එතන පංච උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙන ලක්ෂණ එතන පවතින නිසායි සංස්කාර සමාධියක් කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ඔක්කොම ක්‍රියාත්මම වෙමින් ඒකාග්‍රතාවයක් හටගෙන පවතිනවා නම් එතන තියෙන්නේ සංස්කාර සමාධිය. එහෙමනම් සංස්කාරක සමාධියකින් අපි ඇලෙන්නේ නැතුව එතනින් එහාටත් ඔබට තව තවත් සාගන ධර්මයේ යන්නට ඕන අසංකාරික සමාධියක් දක්වා. සෑම විටම දෘෂ්ටි ලිහිල් කරන්නම ඕන. නරා ගන්න දෘෂ්ටි ලිහිල් කරන්න ඕන. ඔබ තෙල් බවට ජලය බවට පරිවර්තනය වෙන්න ඕන. ඔබේ මනස ගැඹුරු මනස ජලය හා සමාන වෙනවා. ජලයට පුදුම දෙය කියන්නේ ඕනම හැඩයක් ගන්න පුළුවන් නේද? බේසමට දැම්මාම බේසමේ හැඩේ, විදුරුවට දැම්මාම විදුරුවේ හැඩේ, කෝපයට දැම්මාම කෝපේ හැඩේ තියෙනවා. නමුත් කළු ගලකට පුළුවන් එහෙම. ඒ නිසා ඔබ මොන වගේද කියලා ඔබම පරීක්ෂා කරලා තේරුම් අරගෙන ඔබ ළඟ තියෙන කළු ගල් දිය කිරීමේ හැකියාව ඔබට තියෙනවා. මේ ලෝකේ තියෙන තදම වානයක් මනත යකඩයක් එමන් බලන්නේ ශක්තිමත්ම දේවල් වලට කියන්නේ නේද? අපි පාවිච්චි කරනවා නේ වානේ කම්බි වාන. එතකොට අර මාර්ග බලයටත් කියන්නේ නේ සෝ වාන. ශක්තිමත් බැඳීමකට තමයි කියන්නේ මේ වාන කියලා. වාන මේ ශක්තිමත්ව බැඳුණු එහෙම නැත්නම් කළු ගලක් වගේ මේ තද ගතිය නැති කිරීම තමයි සෝවාන් මාර්ගස්ත පරස්ත කියලා කියන්නේ. හැමෝම සෝවාන් වෙලා ඉන්නේ, හැබැයි මාර්ගස්ත පරස්ත වෙලා නැහැ. කට්ටිය බුදුම ඒගොල්ලෝ ඔක්කොම සෝවාන් කිව්වොත් ඒ ලෝකේ ඉන්න ඔක්කොම ටික සෝවාන්, හැබැයි වෙලා නැත්තේ මාර්ගස්ත පරස්ත වෙලා නැහැ. ඒ බැඳුණු ස්වභාවයෙන් තද ගතියෙන් අයින් වෙලා නැහැ. ඒ නිසා සන්තෝෂ වෙන්න ඔක්කොම සෝවාන්. කියන්නේ නිරන්තරයෙන්ම තදගතිය වැඩි වෙන ස්වභාවයෙන් සහ තදගතිය තරාගත් ස්වභාවයෙන් ජීවත් වෙන අය සෝවාන්. ඒ ස්වභාවයෙන් අත්මිදෙන අය මාර්ගස්ත පරස්ත බවට පරිවර්තනය වෙනවා. ඔබේ හිත යමකින් මෘදු කරගන්න ඔබම තමයි දැනගන්න ඕන. දැන් අපි හිතමු වේගවත් තරහක් ආවා. ඒ තරහ මෘදු කරගන්න ඔබම තමයි දන්නේ. කොහොමද? විවිධ ආකාරයෙන් ඒ මෘදු කරන්න පුළුවන්. පව පින ගැන හිතලා මෘදු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. යුතුකම ගැන හිතලා මෘදු කරන්න පුළුවන්. මනුෂ්‍යත්වය ගැන හිතලා මෘදු කරන්න පුළුවන්. නීතිය ධර්මයේ ගැන හිතලා මෘදු කරන්න පුළුවන්. තමන්ට අනුන්ට සිදුවෙන අහිත පිළිබඳව හිතලා මෘදු කරන්න පුළුවන්. වීරියෙන් ඒව යටපත් කරන්න මෘදු කරන්න පුළුවන්. විදර්ශනඥානෙන් මේවා ඇති නිස්සාරත්භාවය දැකලා ඒක අතහැර දාන්න පුළුවන්, මෘදු කරන්න පුළුවන්. එකයි ස්වභාවය. අපි හරියාකාරව හොඳ විදර්ශනඥානයකින් මේ ලෝකයේ දෙස බලනවා නම් මේ ලෝකයේ කිසි දෙයක් සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. හරි ප්‍රබුද්ධ බුද්ධියකින් ඥානයකින් මේ ලෝකයේ දිහා බැලුවොත් එහෙම කිසිම දෙයක් සමග ඇලෙන්න ගැටෙන්න තරම් මනසට දෙයක් නැති වග පේනවා. දැන් මම අදහස් කරන්නේ එකෙන් ඔබ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න කෙනෙක් බවට පරිවර්තනය කිරීම නෙමෙයි, කෙනෙක් නැති තැනට පරිවර්තනය කිරීම. මට අවශ්‍ය ඔබ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කෙනෙක් නිර්මාණය කරන්න නෙමෙයි. එහෙම කෙනෙක් වෙන්න එපා. අවශ්‍ය මට ඔබ තුල කෙනෙක් නැති කරන්න නේද? ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න, එතකොට ඉන්නේ කවුද? ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කෙනෙක් ඉන්නවා. එතකොට කෙනෙක් නැති වුණාම ඇලෙනවද ගැටෙනවද? එතකොටත් නැහැ. එතකොටත් ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. වෙනසක් තියෙනවා, කෙනෙකුත් නැහැ. ඔය ගැඹුරින් විදර්ශනා කරලා බලන්න ඒ කාරණේ කොහොමද කියලා. ඔය විදර්ශනාවේ හේදෙන්නේ ඔබ හසු වෙන්න එපා මොළේ ක්‍රියාකාරීත්වයට. ඊට පස්සේ ඔබ මොළේ ක්‍රියාකාරීත්වය නැති කරන්න උත්සාහ කරා. මොළේ ක්‍රියාකාරීත්වය තමයි වර්තමානයේ කරන දේ පිළිබඳව සහ කරන්න තියෙන දේවල් පිළිබඳව එයා යම් මතකයක් තබාගෙන ඒව වරින් වර අවදි කරමින් කටයුතු කරනවා. ඒවා තුල ඒ සිතිවිලි පද්ධතිය තුල දැඩි ලෝභ ద్వේෂ මෝහ මාන්න කියන ස්වභාවයක් නැහැ. එයා විතර දැනුම් දීම පමණයි කරන්නේ. ඒ නිසා එයාගෙන් ගැටලුවක් නැහැ. ඒක තියෙන්න ඕන. ඒකෙන් තමයි මනුස්සයා ජීවත් වෙන්නේ. ඇවිදගෙන යන්නේ, වැඩ කරන්නේ, තියපු දේ මතක ඇතුවායි ගෙනියන්නේ. ඈ අරමුණක ගමන් කරන්නේ ඒ බාහිර මොළේ ක්‍රියාකාරීත්වය. ඒ මොළේ ක්‍රියාකාරීත්වයට වඩා ගැඹුරින් ඔබින් තමයි තමන්ගේ චේතනාව කියනක තියෙන්නේ. එහෙම නැත්නම් සිත කියන එක පවතින්නේ. එහෙම නැත්නම් යටිසිත කියන එක පවතින්නේ. මෙන්න මේ යටිසිතේ තියෙන ප්‍රශ්නේ තමයි විසඳන්නේ. දැන් ගොඩාක් දෙනෙකුට සරලවම අවශ්‍ය නම් බාහිර මොළෙහි සමාධියක් ගන්න පුළුවන්. ගොඩක් අයට විසඳ ගන්න බැරි අර යටිසිතේ තියෙන ප්‍රශ්නේ. යටිසිත තමයි සසරට යන්නේ. යටිසිත තමයි අපිට ගැටලු උපදින ඇති කරන ප්‍රබල බලවේගයේ පවතින්නේ. චේතනාව කියන ස්වභාවය. සිතවිල්ල කියන ස්වභාවය නෙමෙයි චේතනාව කියන ස්වභාවය. සිතවිලි තියෙනවා. රහතන් වහන්සේට සිතවිලි පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේට සිතවිලි පහළ වෙනවා. සිතවිල්ලක් වශයෙන් අදහස් පහළ වෙලා කියන්නේ වරින් වර මට මේ වගේ අදහසක් පහළ වුණා කියන. ඒකෝ සිතුවිලි නැති කරන්න ගියොත් එහෙම ලෝක ලෙඩක් වෙනවා. හරි ප්‍රශ්නයක්. එකත් එක්ක අහු වෙන්න එපා. එකත් එක්ක ගැටෙන්න යන්නත් එපා. ඒ පැත්තට අවධානය යොමු කරන්නත් එපා. එයාගේ වැඩේ එයා කරගෙන යන වෙලාවට මේ මොලේ දාපු සංඥාවල් වරින් වර එයා මතක් කරමින් ඒව සම්පූර්ණ කිරීම සඳහා එයා වරින් වර එලාම් එකක් වගේ යා අපිට දැනුම් දෙනවා. දැන් අපි ඔය සමහර තියෙන දුරකථනවල නේද විදහනවා අහවල් වෙලාවට කියලා ලිස්ට් එකක්ම දැම්මාම එයා ඒ හැම වෙලාවකම මොකද කරන්නේ? එයා බෙල්ල සංවාද කරමින් කියනවා දැන් මේකට මේ වෙලාවේ මේකට මේ වෙලාව තියෙනවා කියලා මේ වැඩ තියෙනවායි කියලා කියනවා. නාද වෙනවා. ඒ වගේ තමයි මොළේ ක්‍රියාකාරීත්වය. ඒක තියෙන්න ඕනේ. ඒක පවතින්න ඕනේ. ඒක අපි හරි කලමනාකාරීත්වයට දැම්මහම සංසුම්. ඒක වැඩ වැඩි වුණාම නිරන්තරයෙන්ම ඊළාම් එක පදින්න පටන් ගන්නවා. ඒක අධර්මානුකූල වුණොත් එහෙම වැරදි සංඥා සහිතව පීඩාකාරී විදියට Tamanට හිරිහැර කරනවා. ඒක නැරදි විදියට තිබුණාම එතන සෞම්‍යව හැසිරීමක් තියෙනවා. ඒක සියල්ලම බාහිර මොළේ ක්‍රියාකාරීත්වය. යම්කිසි කෙනෙකුට හැකියාව ලැබෙනවා ඊට ඒ ඔබෙන් තියෙන චේතනාව සාගන යන. චේතනාව පිරිසුදුද? අපි කියන්නේ අර චේතනාව පිරිසුදුව කටයුතු කරන්න ඕනේ කියලා. ඔබේ චේතනාව, ජීවත් වීමේ චේතනාව, පැවැත්මේ චේතනාව, ඔබ පිළිබඳව ඔබ සිටීමේ චේතනාව පිරිසිදුද අපිරිසිදුද? පිරිසිදු නම් ඔබේ සිත, ඔබේ ගැඹුරු සිත දෙස ඔබට බලා සිටිය හැකි වරුවක් වුණා. අපිරිසිදු නම් මොහොතක්වත් බලා සිටීමට කැමති නැත. චේතනාව අපිරිසුදු අය තමයි තමයි මානසික සහනය අඩු වෙන්නේ. චේතනාව පිරිසුදු වෙන්න ඕන. මේ ලෝකේ කාටවත් බොරුවක් කරන්න හැකියාව තියෙන්නේ නැහැ. හිතට බොරුවක් කරන්න පුළුවන් කමකුත් නෑ. එතකොට ලෝකෙට වැරදක් සිද්ධ වුණොත් ලෝකයෙන් පීඩාවක් පැමිණෙනවා, හිතට බොරුවක් සිද්ධ වුණොත් හිතෙන් පීඩාවක් පමුණුවනවා. එනිසා හිතට පීඩාවක් වෙන්නෙත් නැතුව, ලෝකෙට පීඩාවක් වෙන්නෙත් නැතුව සත්‍ය පාරමිතාවක් ඇලෙට පිරුවක් වෙනවනේ. ඒ සත්‍යවාදී භව කියන එක පාරමී ගුණයක් හැටියට තියෙන දෙයක්. මෛත්‍රී කියන එක නේද පාරමී ගුණයක් හැටියට තියෙනවා. වීර්යය කියන එක පාරමී ගුණයක් හැටියට තියෙනවා. ඉවසීම කියන එක පාරමී ගුණයක් හැටියට තියෙනවා. මේ දස පාරමිතාම ඔබ පුරණ කෙනෙක් වෙන්න ඕන නේද? දානං සීලංච නෙක්ඛම්මා, මේ කියන ඔක්කොම පිරෙන්න ඕන. දස පාරමී ධර්මම් පිරෙන්න ඕන. ප්‍රඥා, වීරිය, සතිය, මේක එක එක ආත්මෙට දාන්න එපා. මේ ආත්මේ මං සිල් රැකලා ලබන ආත්මේ ප්‍රඥා වඩනවා කියලා හිතන්න එපා. මේ සිතේ නිදහස් වීම අබරාත්මෙට දාන්න එපා. මේ දසපාරමීම එකවර සිද්ධ වෙන්න ඕන, එකවර වැඩෙන්න ඕන. ඇත්ත කතාව, ඔබ වටපිට බලමින් සිටිනවා නිවන උඩ වාඩි වෙලා. සමාන කට්ටිය ඉන්නවනේ නේද? මොනවා හරි පුටුවෙම දීලි, පුටු උඩම රිමෝට් එක හරි මේ පණාව හරි ඔරලෝසුව හරි දීදි වාඩි වෙනවා පුටුවේ. පුටුවේ වාඩි වෙලා ඉතින් දැන් වටේම හොයන්න කියන කට්ටියට හැමදැනම මොකද්ද කියන්නේ? මගේ ඔරලෝසුව හොයාගෙන ඉන්න. දැන් ගේම පෙරලලා හොයනවා. ඔරලෝසුව හොයාගෙන ඉන්න. හොයාගන්නේ නැහැ. තමනුත් හොයනවා වටපිට බලනවා. ආගනේද හොයන්නේ. මොකද හේතුව තමයි වාඩි වෙලා ඉන්නේ පරලෝසුර නිසා. ඒ වාගේ ඔබ නිවන උඩ වාඩි වෙලා නිවන හොයනවා. ඉතින් මට කියන්න දෙන්නේ ඉන්න තැනින් නැගිටලා බලන්න. ඔබ දැන් වාඩි වෙලා ඉන්න දැනින් නැගිටලා බලන්න. කොහොමද ඉන්න තැනින් නැගිටලා බැලුවද කොහෙද වාඩි වෙලා ඉන්නේ කියලා? දැන් ඕකම තමයි අර සමාජය කියන්නේ, අර ගියා වාඩි වෙලා ඉන්නේ මොලේ උඩ කියලා. ඒ ඕකම තමයි. දාන්න දකින්න ඕන තැන තමන් වාඩි වෙලා ඉන්නේ එතන. තේරෙනවා? පුතජන ලෝකෙම වාඩි වෙලා ඉන්නේ මොලේ උඩ තමයි. ඒක තියෙනවා මේ සත්සති සඳහන් වෙනවානේ. ඉන්න තැනේ නැගිටලා බලන්න ඕන වාඩි වෙලා හිටියේ කොහෙද කියලා. දැන් මේකෙ පෙන්නන්නේ එහෙමයි. බෝ වෙන මුලින් අයින් වෙලා බෝ ගහ දිහා බලාගෙන හිටියා කියන එකක් දැම්මනේ. මේකෙන් අදහස් කරන්නේ පරමාර්ථය. ඉන්න තැනින් නැගිටලා පුජ්‍යලයාගේ බුද්ධිය දිහා සමස්ත ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය දිහා එළඹගෙන සිටින්නේ මොනවාද යන්න පිළිබඳව, මෙතෙක් කාලයක් එළඹගෙන සිටියේ මොනවාද යන්න පිළිබඳව හැරි බලනවා. ඉතින් ඔබ අර එළඹ ගැනීම, එහෙම නැත්නම් බෝගහ යටම ඉඳගෙන බලද්දි කවදාවත් නිවන් දකින්න බෑ. මොකද හේතුව? එයා හොයන්නේ පුජ්‍යලික නිවන. අර පුජ්‍යලික ඉඩමක් කෙව්වා, ඈ පුජ්‍යලික රස්සාවක් කෙව්වා, පුජ්‍යලික ස්වාමියෙක් හොයාගත්තා, පුජ්‍යලික බිරිඳක් හොයාගත්තා, පුජ්‍යලික දරුවන් ලැබුවා. හැම දෙයක්ම පුජ්‍යලිකයි. පුජ්‍යලයා කියන වටපිටාව තුළ තියෙන ඒ තුළ තමයි එයාගේ ලෝකේ සීමා වෙන්නේ. විශ්ෂීය වශයෙන් හිතන්නේ නැහැ නේ අරව. එනිසා මගේ ඉඩම එකක්, අන් අයගේ ඉඩම තව එකක් කියලා තමයි තේන්නේ. අපිට නම් ඔක්කොම ඉඩම් එකයි වගේ පේනවා. ඒ නිසා අපි අනුන්ගේ ඉඩම් වුණත් අපි මේ වැද්ද එහෙම ඉවත් කරලා වාහන දාලා යනවා. අපේ දනුගෙදි කියලා ප්‍රශ්නයක් නැහැ නේද? ආවොත් ඉතින් කියන්න තියෙන්නේ මට ඉතින් ඔක්කොම ඉඳන් එක වගේ මගේ වගේ පේන්නේ එකයි. ඉතින් මං සුද්ධ කරලා දැම්ම කියලා කියන්නේ නේද? ඒක එහෙම වුණත් අර සංඥාවෙනුත් එහෙමයි. සංඥාවෙනුත් ගත්තාම ඒකම තමයි තියෙන්නේ. ඒ සංඥාව නැති කරන්න පුළුවන්. දැන් පුජ්‍යලේකු සතුව තියෙන ඉඩම් වල තියෙන සංඥාව නැති කරන්න පුළුවන්. කීයද කර දෙන්න ඕන? ඒ වටිනාකම දුන්නට පස්සේ ආය සංඥාව ඉවත් කරගත්ත අර ඒ සංඥාව අර දීපු මුදලේ හඳුව ගත්තේ යගිය යන්න. ඒක නෙමෙයිද වෙන්නේ? දැන් ඔබේ වාහනයට වෙන්නේත් ඒකනේ නේද? මේක මගේ වාහනේ කියන සංඥාව තියාගෙන ඉන්නෝ. පත්තරේට ඇඩ් එකක් දානවා, දැම්මට පස්සේ කෙනෙක් එනවා. අර සංඥාව හිමීන් සැරේ ඇදිලා ඉන්නේ. අර කොතනද දෙන්නේ? කෙලින්ම අර සල්ලි පාර්සලයට එනවා. එතකොට මේකෙන් ඉවත් කරගන්න මේ සංඥාව. බලන්න හොඳට බලන්න ඒක වෙලා නැද්ද කියලා ඔබ වාහනේ ඉවරන්නේ. ඊට පස්සේ අරය සංඥාව සල්ලි පාර්සලෙන් සංඥාව වාහනයට මාරු කරගන්නවා. අරය වාහනේ ඉඳලා සල්ලි පාර්සලෙට සංඥාව ගේනවා. ඒකරි වෙන්නේ නේ. ඊට පස්සේ එයා මේ සල්ලි ටික රැක ගන්න බලනවා. අරය වාහනේ පරිස්සම් කරගෙන, හීරෙන දෙන්නේ නැතුව, ඌරන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගෙන පවතිනවා. ඔන්න ඔමය සංඥාව මාරු කරන්න සිද්ධ වෙන්නේ. ඔය විදියටම ඉතින් අපි මාරු කරගත්තොත් නිවනටත් නේද? දැන් ඔය සංඥාව නැති කිරීම නෙමෙයි සිද්ධ වෙන්නේ, සංඥාව මාරු කිරීම. දෙයක් දෙනෝ දෙයක් ගන්නෝ නේද? වාහනේ දෙනෝ සල්ලි ගන්නෝ. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන, මේ සංඥා මාරු කිරීම අපිට හැකියාවක් ලැබෙනවා නම් කොතෙන්ද? සංඥාවෙන් නිදහස් වෙන මට්ටමට හදා ගන්න. පොඩි කාලේ හරියටම මේ ඇවිදගෙන යනවායි කියන මට්ටම අපි තේරුම් ගන්නත් හැම නේද? නැකිදිනෝ ටික දුරක් ඇවිදිනෝ වැටෙනවා. මොකද හේතුව? එයා තාම හරියටම ඇවිදින්න ඉගෙනගෙන නැති නිසා. බයිසිකලෙත් හරි ඒවා පිටික යනවා. ඒක වාහනයක් හරි වේවලුතෙන් පුරුදු වුණාම නිරන්තරයෙන්ම කරන්නේ මොකද? ඉස්සරහට ගත්තත් හප්ප ගන්නෝ, පිටිපස්සට ගත්තත් හප්ප ගන්නෝ, හැරෙව්වත් එහෙමයි, බ්‍රේක් ගැහුවොත් ගිහලා ඔළුව වදිනෝ. ඒ ඔක්කොම වෙනවනේ. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ නුපුහුණු කමේම තියෙන සාධක මත. ඒ කියන්නේ තාම තමන් පූර්ණත්වයේ පුහුණුවකට ලක් වෙලා නිවැරදි අවබෝධයකට ලක් වෙලා නැහැ. තාම තමන්ට ඒ රතේ බැලන්ස් එක පාලනය හරියට ඇවිල්ලා නැහැ. නමුත් එයා කරන්නත් ඕන හෙමින් පාලනය මතු කර ගැනීමම තමයි. දැන් සමාරෝධවේ කියන හඳුරගේ දේශනාවට අපිට යමක් කරන්න දුන්නේ නැහැ. මේගොල්ලෝ බලාගෙන මේ ඉන්නේ ඔන්න දැන් මේ වාක්‍ය කියවන්න කියලා වාක්‍යයක් දෙයි. දැන් එහෙම නැත්තම් කොහේ හරි හිත තියාගන්න දැන් ගණන් කර කර ඉන්න. එහෙම එකක් දෙයි. එහෙම නැත්තම් නම් ටිකක් දීලා ඒ නම් ටික අත්තිමස්මින් කායේ කේසා ලෝමා 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 කියේ. ඉතින් ලෝමා කියන්නේ ඉතින් අර සලොන් එකට ගියා නම් ලෝමා ලෝමා කියේ අර ටික ඔක්කොම එකතු කරන්න පුළුවන් ගෝණියකට. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා යන්න ළඟම ඉන්න බාබර් සාප්පුවට ගිහිල්ලා ලෝමා 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 කේසා කේසා කියලා ගෝණියකට එකතු කරන විදිහට. ඉතින් ලෝමා ලෝමා කිව්වද ලෝම තියෙනවනේ ඉතින් තිබුණායි. ලෝම ලෝම කියලා නිවන් දකින්න බෑ. කොහොමද තියෙනවනේ? ඊව දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කිව්වට කමන්නේ නැහැ. පොඩි කාලේ පොඩි බබාලට කියන්නේ අර මේ ලදරු පාසලේදී බබා මේ තියෙන කේස් කියලා. උගන්නන්න. ඒකේ පිළිකුල දකින්නලු. එතකොට මොකද්ද ලැබෙන්නේ? පිළිකුල දැක්කම ලැබෙන්නේ පිළිකුල. ඒක හාමුදුරන් අහනවා ඉතින් මට පිළිකුලෙන් ඇති වැඩක් නැහැ නේ. මේ හොඳට තියෙන කේස් ගස් ටික නිකන් කරදරයක් නැති තියෙන කේස් ගස් ටික කරදරයක් විදිහට දකින්න පුරුදු කරනවා. තේරෙනවනේ? ඔය නකා 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 කියලා වරුදු කළාම නියපොතු එහෙම ඇදිලා නිකට විරූපී විදිහට ඒගොල්ලන්ට පේන්න පටන් ගන්නවා. අන්න ඒකට තමයි හරියට ධර්මයේ වැඩිලා තියෙන කෙන. ඔය විදියට හිත පුරුදු කරෝ. ඔය ආකාරයේ අසමතුලිතතාවයකට හිත පුරුදු කරෝ. ඔය භාවනා කරන කට්ටිය ඔක්කොම යන්නේ අනිවාර්යෙන් දුගතියට යනවා නේ පව්. ඈ අර ඊරියක්ව දැකලා බුදුහාමුදුරුව මතක් කරන්නේ මේ අර ඊරිය ගියාත්මේ හිටපු කුල කාන්තාව. පිළිකුල් භාවනාව පුරුදු කළා. පිළිකුල් භාවනාව පුරුදු කළා. මේන්න ගිහිල්ලා ඇවිල්ලා මෙන්න ඉපදිලා කියන තැන. මොකද හේතුව? පිළිකුල පුරුදු කළොත් පිළිකුල් සහගත තැනක උපදිනවා. වැසිකිළියක පණුවෙක් එහෙම නැත්තම් අර මඩගොඩක ඌරෙක් හරි හරකෙක් ඉරියෙක් හරි මොකෙක් හරි වෙලා තමයි පටන් ගන්න. අපි ওই මුල මැද අග මාරු කරගන්නේ නැතුව දස සංයෝජනවල මුල මැද අග මාරු කරගන්න නැතුව අනුපිළිවෙලින් අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන. පළවෙනි එක මොකද්ද? සක්කාය දිට්ඨි. ඒ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව දෙවෙනි ප්‍රශ්නේ විසඳන්න යන්න එපා. ඒක හරියට බිත්ති බඳින්න නැතුව වහලා ගන්න උත්සාහ කරනවා වාගේ. කණු දාන්න නැතුව වහලා ගන්න හදනවා වාගේ ගේක ඒක කරන්න බෑ. තේනා නේද? අඩි දාගම දාන්න නැතුව කණු දාන්න බෑ. කණු දාන්න නැතුව වහලා ගහන්න බෑ. වහලා ගහන්න නැතුව උළු හොයන්න බෑ. ඉතින් ඒ නිසා ඒවා හිතන්න කලින් කරුණා කරලා අපි හිතාගන්න ඕන මේ මොහොතේ මම ගත යුතු පියවර සාර්ථක කරගන්න. මේක පටලවගෙන නෙතියෙන්නේ. මේ අවසාන සංයෝජනක් දුරු වෙන්න බණ කියනවා හාමුදුරුවරු. පළවෙනි සංයෝජනේ ගැටලුව එයා ලිහාගෙන නැහැ. ඒ නිසා පළවෙනි සංයෝජනේ ගැටලුව ලියා ගන්න නැතුව අවසාන සංයෝජනේ ගැන කතා කරන්න බෑ. ඒ නිසා සංකාය දිට්ඨිය දුරු කරන වැඩපිළිවෙලක ක්‍රියාත්මක වෙන්න ඕන. පළමුව ඒකට තමයි මූලික අවධානය යොමු කරන්න ඔබේ අවධානය ගත යුතු ස්ථානය පිළිබඳවම අවධානය යොමු කරගෙන මුලින්ම ආත්ම දෘෂ්ටිය දුරු කරලා ඊට පස්සේ අනිත් දේවල් ටික ගැන අපි කතා කරන්න පටන් ගන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ යම්කිසි මූලික එකම පරාසයක් ගැනම වැඩිපුර කතා කරන්නේ මොකද හේතුව මෙතන තමයි තොටුපොළ එතනින් තමයි ඉගොඩ වෙන්න ඕන. ඒ ගැන කතා නොකර ඒ සාර්ථක කරගන්න නැතුව වෙන දෙයක් ගැන කතා කරන්න බැරි වෙන නිසා මොකද මූද මැද ඉන්න මිනිස්සුන්ට ගෙයක් හදන එකක් ගැන කතා කරනවා ගියා මූද මැද ඉන්න මිනිස්සු ගෙයක් හදන එකක් ගැන කතා කරන්නේ අතරමං වෙච්ච කෙනා එයා කතා කරන්නේ මොකද ගොඩ බිමක් ගැන සල් පයි තබන්න එපා ඊට පස්සේ තමයි එයා ගහක හේවනක ඉන්න ගමන් පලක් හැදීම ගැන කල්පනා කරන්නේ ඔන්නෝක පටලවා ගත්තොත් එහෙම අපි මුලේ අවුල් වෙනවා මූද මැද ඉඳන් ගෙයක් හදන්න කල්පනා කරනවා අහන් ඉන්න එක්කෙනා කියනවා මේ මිනිස්සයාට පිස්සු ගෙයක් හදන්න කතා කරනවා ගොඩ බිමක් දැකලත් නැහැ තාම ඒසා අපි අනිවාර්යයෙන්ම අනුපිළිවෙල ගන්නවා ආත්ම දෘෂ්ටිය තමයි දුරු කරන්නේ අනිත් සංයෝජනේ ඒක එහෙම තිබුණා ඒක තියෙන දේ ඒක ඇතින් තියෙනවා මම පළවෙනි සංයෝජනේ ජය ගන්නවා ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි සංයෝජන ජය ගන්න ඊට පස්සේ ඊළඟ සංයෝජන දුරු කරන්න පුළුවන් ආකාරයට කටයුතු කරනවා අපේ මානසික ස්වභාවයක් තියෙනවායි කියන එක තේරුම් කරගන්නට ඕන කායික ස්වභාවයක් තියෙනවායි කියලා එකක් තේරුම් කරගන්නට ඕන කායික ස්වභාවයක් පවතින්නේ කායික හෝමෝන ක්‍රියාකාරීත්වයන් පදනම් කරගෙන තියෙන්නේ. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයන් වල වැඩිම තියෙන කාලෙදී වැඩි. ඒවා අඩු වෙනකොට අඩු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ විද්‍යාත්මක න්‍යායනුත් අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. දැන් අපිට ඒ කායික ස්වභාවය වළක්වන්න පුළුවන් කායික හෝමෝන ක්‍රියාකාරීත්වෙම පාලනය කිරීමෙන් තේරෙනවා නේද? ඒ වගේම පුළුවන්කම තියෙනවා මානසික ස්වභාවය අවබෝධ කර ගැනීමෙන්. නේද? ඒ නිසා ඒ දේවල් හොඳට විද්‍යාත්මකව අපිට තේරුම් කරගන්න ඕනේ. එහෙම නැතුව ජීවිත අවබෝධය කියන එක පුළුල් විශිෂ්ට අන්දමින් තේරුම් කරගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳින් ඒක තේරුම් කරගන්න ඕන අවබෝධය වටහා ගන්න ඕන. අනුභව ක්‍රියා අනුභව ප්‍රතිපදා අනිවාර්යෙන් අනුගමනය කළ යුතුයි. ප්‍රතික්ෂේපිත මනසක් නෙමෙයි බුදුදහමෙන් ගොඩාක් වෙලාවට බෞද්ධයාට ආදී වෙලා තියෙන්නේ ප්‍රතික්ෂේපිත මනසක්. බුද්ධාගමෙන් මේක ප්‍රතික්ෂේප කරොත් ඒක ප්‍රතික්ෂේප වෙනවා. ගොඩක් ආගම් වලත් එහෙමයි. මේ සතා කන්න කිව්වොත් ඒ සතා හොය හොයා කනවා. මේ සතා කන්න එපා කිව්වොත් ඒ සතා කන්නේ නැහැ. දෛකාගමක ඉගැන්වීමක හැටියට වාසනාවන්තම සත්වයා ඌරා. ඌව කන්නේ නැහැ. ඌරා කනවා හොරෙන්. නමුත් අනේ කන. බුදුම පින්වන්ත රජකේ ආගමේ හැටියට. ඉතින් එවැනි මෝඩ මිනිස්සු වාසය කරන මේ මුළු මේ ඒලියන්ස්ලා ඉන්න රටක් ලෝකයක් තියෙන අපිට. අමුතුම එකක්. මොඩේ කියන්නේ ඉතින් කියලා සීමා කරන්න බෑ. අවිද්‍යාව පරම මල, අවිද්‍යාවේ මලකඩ බව කියන එක අන්තිමට. ඒ වුණාට ඉතින් අපි හිතාගෙන ඉන්නේ ආගම් කියන්නේ හරි උසස් කියලා. පට්ටවල් මෝඩ අන්ධභාවයන් පුරුදු කරන කට්ටිය මේ ලෝකේ පළමුවෙන්ම සමාජය මේ අන්ධභාවයට විනාශක් ස්වභාවයට පත් කරපු පළවෙනි කණ්ඩායම තමයි ආගමික කණ්ඩායම් ටික. මං ඇරෙන්න හොඳේ. ඒ නිසා පළවෙනි අංකයක කණ්ඩායම දෙක දේශපාලකයෝ. ගොනව නම නමග යවන දෙවෙනි කට්ටිය තමයි දේශපාලකයෝ. තුන්වෙනි එක්කෙන තමයි ඔබේ ශාලිකාමරේ ඉස්සරහම ලොකුවට තියෙන එක පෙට්ටිය. රූප පෙට්ටිය. ටීවී එක. ඔබ නමග යා. ඊළඟට තමයි ඔබේ යාළුවෝ. මිත්‍රයෝ ඉතයිද ඥාති කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝ නමග යවන්නේ. එහෙම නිසා මේ ඔක්කොම ඇසුරු කරන්න තමන් රැවටෙන්නේ නැතුව. පළවෙනි කට්ටිය තමයි ආගමික මිනිස්සු ටික. දෙවෙනි කට්ටිය තමයි දේශපාලකයෝ. ඊට පස්සේ තමයි තුන්වෙනි එක අර රූප පෙට්ටිය. සායාතීන් ටික ඊළඟට ඇවිල්ලා මේ කරලා ඉන්න සමාජයේ යාළුවෝ ටික. නොමග යවවන යවල තියෙන්නේ ඔන්න ඔය කට්ටිය. මන්දනේ ඔබට ඒක තේරෙන්න පුළුවන්ද කියලා යම් ප්‍රමාණයක. ටීවී එක ඔබ හිතන්නේ ඔබ සුමගට යනවද? ඔබට හොරකම් කරන්න උගන්වනවා, පලි ගන්න උගන්වනවා, ඉතාම නොහික්මුණු කාරණා කරන්න උගන්වනවා. ටීවී එක බලලා තමයි මේ වගේ වැඩක් මං අරයට කරන්න ඕන කියලා අදහස ගන්න. ටීවී එකෙන් දෙන ඔය අර ඉන්දියාවේ තියෙන ඔක්කොම පහත් උපායශීලී ක්‍රමවේද ටික ඔක්කොම ගෙනල්ලා දෙනවා. දුන්නාම ඒගොල්ලෝ මේව කරනවා. ඒ නිසා මේ රැවටිීම් වලින් සියල්ලගේම නිදහස් වෙලා හොඳ දාර්ශනික බුද්ධියක් ඇති කරගන්න උපන් තැනට ඇවිල්ලා නැවත අවදි වෙලා බලන්න එතන ඉඳලා මොන තරම් ජීවිතය ලස්සනද කියලා. අර ඉපදුණු ගමම්ම පැය දෙකේදී තුනේදී අම්මගේ අතේ එහෙම නැත්තම් කාගේ හරි අතක අර උඹෑ කියේ අඩාඩා ඉන්නකොට උඹෑ කියලා නේද අනන්නේ. ඒ වගේ අඩාඩා ඉන්නකොට එයාගේ හිතේ තිබුණු දේ මොකක්ද තිබුණේ? ප්‍රභාස්වර මනසක් තිබුණා. එතෙන්ට එන්න බලන්න. එතෙන්ට ඇවිල්ලා මේ විදර්ශනාව කරන්න ඕන. එතෙන්ට ඇවිල්ලා මේ බණ ටික අහන්න ඕන. ගැඹුරු මනසින් හදවතින් මොන තරම් විවෘත මනසක්ද, නොඇසුණු මනසක්ද ඒතර තිබුණේ. හැබැයි බුද්ධලත්වයේ තිබුණ සංසාරයෙන් ආපු. එතකොට හයි ඕන අමුතු තරක ඉදිරිපත් කියන පොඩි ළමයි මැරුණාම නිවන් දකින්නවද කියලා හයි. හරි බලන්න මේ යම් කිසි උදාහරණයක් දෙන්නේ අර ඕ යම් කිසි මනසේ පිරිසුදු භාවයක් තිබුණ බුද්ධලත්වයේ තිබුණ. නමුත් බුද්ධලත්වයේ අවුල් වෙලා නැහැ තාම. දැන් මෙතන පුජ්‍යලත්වයක් තියෙනවා. පුජ්‍යලත්වයේ බාහිර උපක්ලේශ වලින් වැහිලා වවුල් ජාලාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් පොඩි ළමයට හැකියාව තිබුණා නම් නිවන් දකින්න ඉතාම ලේසි. මොකද බාහිර අවුල් ලියන්න දෙයක් නැහැ. ටක් ගාලා පුජ්‍යලත්වේ ලියන්න විතරයි තියෙන්නේ. ඒකනේ පොඩි ළමයි තරුණ කාලේ නිවන් දැක්කද අපි වුණත් ඒ වටේ අම්ම කාලේ මේක තේරුම් ගන්න උත්සාහ කරා මේකයි. පොඩි දරුවන්ට හරියට කියා දුන්නොත් ඇත්තෙන් මේ ලරුවට ලේසි ඒකද තේරුම් ගන්න. මොකද එයාට ඉවත් කරන්න එක්තරම් බරපතල දෘෂ්ටි නෑ. මේ නැත්තම් කොහොමද? දැන් මට මෙතන තියෙන ප්‍රධාන බරපතලම ඉවත් කරන්න අමාරුම දෘෂ්ටිය කියන්නම් ඕන කාටවත් කියන්න එපා. බුද්ධාගමේ දෘෂ්ටි ඉවත් කරන්න හරිම අමාරු. බෞද්ධයන්ගෙන් බුද්ධාගමෙන් දාපු දෘෂ්ටි ඉවත් කරන්න හරි අමාරු. කතෝලිකයන්ගේ කතෝලික ආගමෙන් දාපු දෘෂ්ටි ඉවත් කරන්න හරි අමාරු. මුස්ලිම් කෙනාගේ මුස්ලිම් ආගමෙන් දාපු දෘෂ්ටි ඉවත් කරන්න හරි අමාරුයි. මනුෂ්‍යත්වයේ තුල තියෙන සක්කාය දිට්ඨිය ඉවත් කරන්න මට හරි ලේසි. මේ මෙච්චර බණ ටිකක් කතා කරන්නේ මෙන්න මේ ටික. ඉතින් මම හරි පරිස්සමෙන් කතා කරන්නේ කොහොමද බුද්ධාගමේ ඉඳගෙන බුද්ධාගමේ දෘෂ්ටි ඉවත් කරන්න කිව්ව බුද්ධාගමට පහර ගන්නවා කියනවා. අර ආගමකට ඒකේ තියෙන දෘෂ්ටිවත් කරන්න ගියොත් ඒ ආගමට විරුද්ධව කතා කරනවා කියනවා. ඉතින් මිනිස්සයා විසින්ම හැදිලා වැදලා තේරුම් අරගෙන අර ආගමේ කෙනාගේ දෘෂ්ටිය මේ ආගමේ කෙනාට නැති, මේ ආගමේ කෙනාට දෘෂ්ටිය ඊළඟ ආගමේ කෙනාට නැත්තේයි කියලා පොඩ්ඩක් කල්පනා කරලා තේරුම් අරගෙන මේ මනස්ගතයක් නේද, මනෝමය වශයෙන් හදාගත්ත මනක්කල්පිතයක් නේද කියලා අර කුණු පොට්ටේ විසිකරලා මධ්‍යස්ථ විනිශ්චයකරුවෙක් ඔබ තුල නිර්මාණය වෙන තුරුම සත්‍ය දකින්න බෑ. කියනවානේ ඒ නිසා බුද්ධ ආගමෙන් දාපු දෘෂ්ටි අතිශයින්ම බරපතලයි. අනිත් ආගම් වලට වඩා අප මොකද ඍණාත්මක බවතුනුත් එක්ක තාම සෞතුම පොද හැම තිස්සෙම අපිට උගන්වලා තියෙන්නේ හැම දෙයකම වෛර කරන්න. බෞද්ධ හරි වෛරී සහගතයිනේ නේද? හරි වෛර සහගතයි හැම දෙයකම. අන්දින පැලඳ පළඳින ගයි සංස්කෘතිය තියෙනවා. අන්දින කළු ඇඳුත් ඒකත් වැරදි. දිගට ඇඳුත් වහල ඇඳුත් ඒකත් වැරදි. ඒකත් ගලවන්න කියලා ඔය හාමුදුරු කෑ ගහන්නේ. වහල අඳින එකත් ගලවන්න ඕන. එයාට ඇරලා ඇඳුත් ඒකත් වැරදි. නැතුවම ගියොත් ඒක ඔක්කොම වටේ ඉති ආරි ප්‍රශ්නයක් කරන්නේ මොනව කරන්නද කියලා හිතනවා. හිතා ගන්න බෑ, හරි අමාරුයි. ඒ දෘෂ්ටි ධාරී බව කියන්නේ ඒක තමයි. විශේෂයෙන් දියුණු වීම, පෝසත් වීම තනි කර දකින් ඔය ආකාර මොකටද? ඕක තණ්හාව නේද? ඈ ඔච්චර සල්ලි යාට කොයින්ද? ඈ මොකටද ඔච්චර එකතු කරලා? ඈ ඔය නිකම් යන්තම් පවතින කන්න තිබ්බහම ඇතිනේ. ඒ වෙනි මානසික මට්ටමේ ඉන්න 180ක් බෞද්ධය අතර 180ක් ඉන්නේ බෞද්ධයා. හාමුදුරුවන්ට වුණත් තිබ්බහම ඔය කාට මොකටද ඔච්චර? ඉතින් මේ මට්ටමෙන් හරි මේ සමාජයේ තියෙන එක ගැන ඉතාම සන්තෝෂ වෙනවා. නැත්තම් මේක සම්පූර්ණ හොඳ දෙයක් තියෙන්නේ. ඒ නිසා දුෂ්ටිධාරී වීම නිසා මේ ලෝකයේ සත්‍ය නොදැකීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මෙතන ඉන්න පිළිතුරු දුෂ්ටි ටිකක් අඩුයි. නමුත් අර සංසාරයෙන් ආපු ඒ දෘෂ්ටි එක සමාජයේ මේ ඇඟට ඇතුළුණු දෘෂ්ටි ලේසියෙන් අත්හරින්න බෑ. දැන් මගේ ඔළුවේ දාලා තිබ්බ හිටගෙන කෑම වරදක් කියලා. දවසක් මිනිස්සෙක් වම කෑම කනකොට මේ මිනිස්සට මම කිව්වා මොකද හිටගෙන කෑම කන්නේ වාඩි වෙලා කනවා කියලා. ඊට පස්සේ මම සෙගෝ වාඩි වෙන පුටුවක් නැති හින්දාම තමයි මම හිටගෙන කෑවේ කියලා. ඒ ඇත්ත නේද? ඒ මිනිස්සෙරනේ. දැන් තියෙනනේ අපිටත් ඒ හිටගෙන කෑම කන්න හොඳ නැහැ, වාඩි වෙලා කෑම කන්න ඕන කියලා. දැන් තායිලන්තේම සිගරට් බොන්න පුළුවන් ආමතුරන්ට සිගරට් පූජ කරනවා. හැබැයි සිගරට් හිටගෙන බොන්න තහනම්. ඔබ දැකලා තියෙනවා තායිලන්තෙට ගියා නම් ආමතුරු සිගරට් බොනෝ තැම්පත්ව වාඩි වෙලා සිගරට් එක බොන්න ඕන. ඒක හරි ෂෝක් නේද? ලංකාවට නම් ඇවිල්ලා නැහැ. ලංකාවේ තැම්පත්ව වාඩි වෙලා බොන්නත් බෑ, හොරෙන් බොන්නේ. බොනවා නම් හාමුදුරුවෝ බොන කට්ටිය ඉන්න හොරෙන් බොන්නේ. අපේ ගමේ ඉන්නවා, අපි දාන ගෙනියනකොට අපේ අම්මලා සිගරට් පැකට් එකකුත් ගෙනියනවා. හාමුදුරුවන්ට වෙනම සිගරට් එක ගහලා භාගයක් ගහලා තමයි පළතුරු එක කන්නේ. ඉන්නේ සිගරට් එක බීලා ආයේ වරදන්නේ. ඒක සංවරව බීලා ඉනිදරින් ආමෙන් ආයෙ එනවා. ඒ මොනවද මේ මනක්කල්පිත දෘෂ්ටි? මෙන්න මේ தത്വෙ නිදහස් වෙන එක ඔබේ වගකීම, යුතුකම. ඔබ කුමක්ද හොයන්නේ? කෙටියෙන් ඔබේ අහයි ඔබ භාවනා කරන්න යන කෙනෙක් මහත්මයායි, එහෙම නැත්නම් නෝනහයි, එහෙම නැත්නම් ඥාතීන්හයි, මේ පුතේ ඔයා මොකද්ද හොයන්නේ? ඔබ දෙන උත්තරේ මොකක්ද? ඒක මම කියලා දීලා තියන්න ඕනද? හොඳයි කියන බන් හතර පහ දෙනෙක් කියන්නේ. භාවනාවට කියලා ඔබ මොකද්ද හොයන්නේ කියලා කිව්වොත් මොකක්ද එන උත්තරේ? මොකද්ද හොයන්නේ? එහෙම හොයලා හරියන්නේ නැහැ. මොකක් හරි එකක් හොයන්න. ඒක ඒක ඔය ඔය ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි අරමුණක් ඇතුව එකක් හොයන්න ඕන. දැන් අපි මොනව හරි මැට්ටෙන් හදාගෙන යනකොට පොඩි කාලේ මැටි වලින් අපි මැටි සෙල්ලම් කරද්දී ගුරුවරයා අහන පුතා ඔයා මොකද්ද හදන්න උත්සාහ කරන්නේ? එතකොට අපි කියන කෝච්චිය ඈ හාවෙක් ඈ මිනිහෙක් එහෙම නැත්තම් මාළු අල්ලන මිනිහෙක් කියලා අපි කියනවා. මේ මැට්ටෙන් හදන්න හදන්නේ මං ඒ වගේ කෙනෙක්. ඉතින් ඒ වගේ ඉතින් මේ ලොකු ළමයින්ගෙන් උත් අහන තියෙන ඔබ හොයන්නේ මොකද්ද? මොකද්ද ඔබ තුල ඔබ හදන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද නේද ඔබ හොයන්නේ මොකද්ද කියලා අහනවා. මොකද හොයන්නේ? භාවනා වලයි මොනවද හොයන්නේ? බලන්න උත්තර දෙන්න. කමක් නැහැ වැරදුනාද මොකුත් කියන්නේ නැහැ කියන්න බලන්න. කොහොමද ඉතින් වරදිනවා කියලා දන්නවා? මානසික සහැල්ලුව. හරි. තව හා කියන්න බලන්න. කිසියෙක් නොඉන්න හොයනවා. ඊළඟට නොසොයා ඉන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න. තව සයන දෙයක් නැති බව හොයනවා. දැන් ඔබේ ප්‍රශ්නයක් අහන්න ඔබ මොනවද හොයන්නේ කියලා නෙහන්නේ. මොනවද භාවනාවට කියලා හොයන්නේ කියලා ඇහුවොත් ඔබ හොයන්නේ මොනවද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? ඒක හරි හරි ප්‍රබල ඍජු දෙයක් වෙන්න ඕන. තවත් කෙනෙකුට තේරෙන ඒ වගේම තමන්ටත් ඍජු අදහසක් තියෙන්න ඕන. දැන් මම සොයපු දෙයක් තියෙනවා. මම තරුණ කාලේදී වෙනකා චන්දිමලනායක හඳුරාගේ පොත් එහෙම කියවද්දී අවුරුදු 16 දී විතර 17 දී විතර මට එක අවස්ථාවකදී අපූර්ව අදහසක් ආවා. ඒ වෙලාවේ ඉඳලා තමයි මම හිතන්නේ යම් මේ භාවනාවේ පැත්තකින් හරි මොනම හරි ක්‍රමයකින් හරි මෙන්න මේ දේ මම ලබන්න ඕන කියලා හොයන්නේ. මොකක්ද ඒක? ඊට කලින් දේශනාවල කියලා තියෙනවා. નિરાයාසය. નિરાයාසය කියන එක මම හෙව්වා. අර සැහැල්ලුව කියන්නේ ඒක තමයි. මානසික සාහනය කියන්නේ ඒක. කෙනෙක් නොවනවා කියන්නේ ඒකම තමයි. ඊට පස්සේ නොසොයා ඉන්නවා කියන්නේ ඒ අර්ථයම එනවා. ඈ අර සොයන දෙයක් නැහැ කියන තැන ඒකත් හොඳයි. ඉතින් මොකද හොයන්නේ මම මේ හැම භාවනාවක්ම කළා. මට මේ નિરાයාසයේ මනසට එන්න ඕන. එහෙම නැත්තම් කියන්න පුළුවන් අනන්තයේ සොයනවා. අනන්තයට යන පාර සොයනවා. එහෙම නැත්තම් ඒක පූර්ණ අවබෝධයක් ඇතුව කියනවනම් මම නිවීම හොයනවා නේ. මයෙත් මානසික සහනය හොයනවායි කියන වචනෙම තමයි තියෙන්නේ. නිවීම කිව්වහම අමුතු වචනයක් නෙමෙයි. මානසික සහනය හොයනවායි කියන එක තමයි නිවීම කියන්නේ. දැවෙන්නේ නැති, පිච්චෙන්නේ නැති, නිවුණු ගතිය, තැම්පත් ගතිය, සංවර ගතියට තමයි නිවන කියන්නේ. නිවන කිව්වහම බය වෙනවනේ කට්ටිය. ඒකට හේතුව අර මේ මල ගෙවල් වලනේ තියෙන්නේ. ඕ දැන් ඔසර ටෙලිෆෝන් කෝල් ගත්තාම මම තියන්න කියන්න හිතාගෙන ඉන්නේ නිවන් සුවත් වේවා කියලා තියන්න. තංගල් මිනිස්සේ බය වෙනවා. කවදාවත් මලහන පස්සේ නිවන් ලැබෙන්නේ නැහැ. යහපත් උපතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිසක් තුරුණුවන් ඇසුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිසක් ඇත්තෙම කිසි පළක් නැහැ නිවන් සුව ලැබේවා කියලා ඇරිච්ච කෙනෙකුට කියන එක. මොකද හේතුව නිවන් සුව ලබන්න පුළුවන් ජීවත් වෙලා ඉන්නේ. නිවන් සුව ලබන්න පුළුවන් යහපත් උපතක් ලබා ගත්තොත් පමණයි. මෙතනින් ඉතින් සෙත්ත පෝච්චි වුණාට පස්සේ ආයි ඉතින් එයා මනුෂ්‍යාත්මයක්, කල්යාණ මිත්‍රත්වයක්, සද්ධර්ම ශ්‍රවණයක් කවද ලැබෙයිද කියලා කාට හරි ඉලක්කම් වලින් කියන්න පුළුවන්. සමහර විටක මනුෂ්‍යාත්ම භාවයේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලයට යනකන් නොලැබෙන්නටද ඉඩයි. ඒ නිසා මතක තබා ගන්න, manussත්ත්ව පටිලාභෝ දුර්ලභෝ අතිශයින්ම දුර්ලභයි. ඒක පොඩි බයයි, ගානකට ගණන් ගන්න බයයි, ඒක අතිශයින්ම දුර්ලභයි. ඒක නියබිටට ගත්ත වැලිකට වාගේ මහණෙනි කිව්වා. බොහොම බරපතලව ගන්න ඕන දෙයක්. සද්ධර්ම සවණන් අති දුර්ලභයි, ඊටත් වඩා දුර්ලභයි. මේ ලෝකේ දැන් ඔය මිනිස්සු හොයන්නේ, මිනිස්සු හිතනවා සල්ලි යට නිවන ඇති කියලා. ඒ කියන්නේ සල්ලි යට සැනසීම ඇති, සල්ලි වලින් තමයි මේ නිවන වැටිලා තියෙන්නේ කියලා මිනිස්සු කරන්නේ. අර සල්ලි කොට අවුස්සනවා 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 අවුස්සනවා, ඒක නේද කරන්නේ? සල්ලි වලින් නිවන හම්බ වෙයි කියලා. නෝනා කියන්නේ එහෙමනේ, නෝනා නිවුස් එක දෙන්නේ එහෙමයි, මිනිස්සුයෝ ආය පුළුවන් තරම් හම්බ කරනවා හම්බ කරනවා, එතකොට අපිට නිවන හම්බ වෙනවා. සල්ලි වලින් තමයි නිවන හම්බෙන්නේ කියලා නේද ප්‍රෙෂර් කරනවානේ. සල්ලි යට නිවන නැහැ. නිවන තියෙන්නේ ධර්මය තුලයි, ධර්මය තුලයි තියෙන්නේ. එයිසා ධර්මය අහන්න ඕන, පරීක්ෂණය කරන්න ඕන, ගවේෂණය කරන්න ඕන. නිවන ඔබට හොයාගන්නට අවශ්‍ය නම් මොකද්ද කියන්නේ? ඔබ මොනවද හොයන්නේ කියලා අහුවොත් කියන අනන්තයට යන පාර හොයනවා. මම අනන්තය සොයනවා, නිවීම සොයනවා කියලා කියන්නේ. ඔබ සෙවිය යුත්තේ කුමක්ද? අනන්තය. ඔබ සෙවිය යුත්තේ අකාරික බව. ඔබ සෙවිය යුත්තේ නිරෝධය. ඔබ සෙවිය යුත්තේ ලෝකෝත්තර බව. ඇත්තෙන් මෙතෙන්ට පත් වුණාට පස්සේ නම් නිදා ගන්නෙත් නැහැ, හොදි වෙන්නෙත් නැහැ. එතන හරියට දැනගත්තොත් එහෙම එයා නිදා ගන්නෙත් නැහැ, හොදි වෙන්නෙත් නැහැ. මොකද ඔබට තේරෙන්නේ ඒකද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන දර්ශන සම්පත්තිය. ඒකේ මේ පාලනයක්, කන්ට්‍රෝල් එකක්, එහෙම මේ පුජ්‍යලේකු විසින් එකඟ කරන ගතියක් ඒ මොකක්වත් නැහැ. ඒ දර්ශන සම්පත්තියෙන් සියල්ල ඇලෙන්න ගැටෙන්න දෙයක් ලෝකෙ නැහැයි කියලා අවබෝධ කර ගැනීම තමයි සැනසීමට මඟ. පුළුවන් තරම් ඇලෙන්න ගැටෙන්න කාරණා හොයන එක නෙමෙයිනේ. දැන් ආගම් වලින් පුළුවන් තරම් උගන්වන්නේ මොකද්ද? ඇලෙන්න ගැටෙන්න කාරණා. කවුරුත් උගන්වන්නේ සමාජයේ හොඳයි නරකයි දෙක. නරකේ ගැටෙන්න උගන්වනවා. එතකොටම එතන නරකක් සිද්ධ වෙනවා. නරකත් එක ගැටෙන්න කියනවා, මෙතන නරකක් සිද්ධ වෙන්නේ නැද්ද? ඈ උඹට ගැව්වොත් ආපම්පුතේ කියලා කිව්වොත් එතන ගැටෙන්නේ, එතන ගැටීමක් හට ගන්නවා. එතකොට හොඳේ ඇලෙනකොට එතකොට එතනක් ගැටීමක් සිද්ධ වෙන්න වෙනවා. ඒකට පොර ගන්න සිද්ධ වෙනවා. එතකොට එතනත් ප්‍රශ්නයක් හට ගන්නවා. හොඳේ ඇලෙන්න ගියාම ප්‍රශ්න තියෙනවා. නරකේ ගැටෙන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. හොඳ කතාවක් තියෙනවා. පින්නපාද වැඩින් රහතන් වහන්සේ නම එක්තරා කුළු ගැට උපදෙසක් ඇවිල්ලා මඩවලකට තල්ලු කළා. වෙලක් අයිනේ. තාගට්ටියක් ඇවිල්ලා අර කොල්ලට එකක් ගහලා පන්නලේ ඇරලා හාමුදුරුවෝ කොට අරගෙන සිවුරු පිළිකර ටික හදලා මඩ හොදලා තිබ්බා. ඉතින් අර ගොඩට ගත්ත කට්ටිය හිතුවා අපිට ගොඩක් ස්තුතියන්ත වේ අර මිනිස්සයට බණින් කියලා. සාදන් වහන්සේ මොකද කිව්වේ? ඒගොල්ලෝ කරගත්ත දේ ඒගොල්ලෝ කරගත්තා. ඔයගොල්ලෝ කරගත්ත දේ ඔයගොල්ලෝ කරගත්තා. කියලා දෙන්නේ කියලා. සාදන් වහන්සේට කවුරුත් මඩවල තල්ලු කරපු දාව කෙනෙකුත් නැහැ. බොඩ දාගෙන ඕ මඩ බී දාලා සිවුරු පිළිකර හතර දීපු උදව් කරපු කෙනෙකුත් නැහැ. කියන්නේ මොකක්ද කියන අදහස? ඇලුනෙත් නැහැ. මහාකාශ මහරහතන් වහන්සේට එමත් එම දරයිපල් පාරවල් පවා ගහලා තියෙනවා. දැනටත් ඒවලු ඉන්දියාවේ අර මුස්ලිම් ආක්‍රමණයන් සිද්ධ වෙනකොට ඉතින් පොලි හාමුදුරුවන්ට එමු ගානවල පිටිපස්සෙන් ගිහලා පස්සපැත්තට පයින් ගන්නවා. ටොකු අයිනවලු. නේපාලෙන්න ඉඳලා හිටලා. ඉතින් සද්ද නැතුව යනවලු හැරිලා නිකම්ම කතා කරන්න ගියොත් ඔක්කොම එකතු වෙලා ගන්නවලු. ලංකාවේ ඒ தත්ත්වෙ හිමින් හිමින් මතුවෙමින් පවතින මොකද දේශපාලකයෝ ඉන්නව නේද මේ බුද්ධ ශාසනය නැති කරන මිත්‍යා දෘෂ්ටියට උදව් කරන ඈ පියාගත්ත ගමන් අවීචි මහා නරකයේ පතුලේ ඉන්නේ ඒගොල්ලෝ. මොකද තුරුණුවන් විනාශ කරන බලවේගයකට 150කින් හරි උදව් කළොත් අවීචි මහා නරකයට යනවා. මේක අසිරිමත් රටක් කෙසේ හෝ අදෘශ්‍යමාන බලවේගයකින් හරි නැවත බෞද්ධකම රැකෙන බවක් තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ විවරණයක් දීලා තියෙනවා බුදුදහම රැකෙන රට. ආතන් වහන්සේලාගේ දුරදක්නා නුවණකින් දැකලා තියෙනවා 5000ක් විතර යනකම් අනිවාර්යයෙන්ම මේක බිනි බිනි රැලි රැලි හරි ගිහිල්ලා මේක තියෙනවා. නැත් තියෙනවා. ඒ කියන්නේ බුද්ධාගම කියන්නේ බුදු පිළිම තියෙන ธรรมත නෙමෙයි. අවබෝධයලත් සුළු පිරිසක් හරි ඉන්නවා. ඒකයි. බුද්ධාගම කොටස් තියෙනවා. Taman කැමති කැමති කොටස් ගන්න පුළුවන්. ඒක කොටසක් ඉන්නවා. ඒ කවි පාඨ කී කියා ඉන්න කොටසක් ඉන්නවා. ඊළඟට තව කොටසක් ඉන්නවා. සූත්‍ර ධර්ම ඒ තියෙන විදියට පෙළදහමේ තමන් දන්නව නොදන්නව ප්‍රත්‍යක්ෂ කරලා ඇතුව නැතුව ඒ තියෙන විදියටම කියනවා. තියෙන විදියටම කියනවා. එහෙම සාමාන්‍යයෙන්දන්සල පිරිසක් ඉන්නවා. ඒකත් බොහොම හොඳයි. මොකද සූත්‍ර ධර්ම වල තියෙන විදියට මේක කියලා දෙන පිරිසක් ඉදීම හොඳයි. දැන් මට ඒක කරන්න බෑ. මඩේම කරන්න බෑ. මොකද හේතුව මට විශේෂ ධර්ම ශක්තිය වෙන නිසා වැරද්දලා තියෙන දනාතු ආචාරයෙන් හරි ලේඛක ලේඛනයේදී හරි මුද්‍රණයේදී හරි මේක මෙහෙම වෙන්න බෑ කියලා කියන්න සිද්ධ වෙනවා. මොකද හේතුව මට ඒක දැක්මක් තියෙන නිසා. දැන් අපි හිතමුකෝ අපි රටකට ගිහිල්ලා ආවා අවබෝධයක් තියෙනවා. ඒ රට පිළිබඳව අවබෝධය තියෙනවා. ඒ රට පිළිබඳව ලියවෙච්ච පොතක් තියෙනවා මෙහෙදී. ඒ පොතේ කියන අහවල් දෙන අහවල් ගොඩ නැගිල්ල තියෙනවායි කියන. පැහැදින්නේ මම ගිහිල්ලා කියනොත් දැන් එතන ඒ ගොඩ නැගිල්ල නෑ. දැන් තියෙන්නේ ඕකට වෙන ගොඩ නැගිල්ල. ඒක පදලා. අර මිනිස්සේ කියනෝ නෑ නෑ එහෙම වෙන්න බෑ. පොතේ හැටියට ඒ ගොඩ නැගිල්ල එතන තියෙන්න ඕන. ඉතින් මම කියනෝ නෑ මම රට ගිහිල්ලා ආවේ දැන් ඒ ගොඩ නැගිල්ල නෑ. ඈ ඇමරිකාවේ අර උණ බම්බු දෙකක් වගේ ලොකු මේ වෝල් සෙන්ටර් ගොඩ නැගිලා තියෙන එක දැන් නෑ. දැන් කැඩිලා කඩාගෙන වැටිලා ඒ වෙනුවට දෙන්නේ මේ තත්ත්වයක්. දැන් හදාගෙන යන එකක් තියෙනවා. අන්න ඒක කියන්න ඒ වගේ වෙනස් වෙච්ච තැන. දැන් ඒ වගේ වෙනස් වෙන්නේ නැහැ නිවන. රටක් රටක් වගේ ගොඩනැගිලි කැඩිලා හැදෙන්නේ නැහැ නිවන. නමුත් මේගොල්ලෝ මේ පැහැදිලි කරද්දී වැරදෙනවා. ඒ වැරදිච්ච තැන කියන්න සිද්ධ වෙනවා මෙන්න මේ වැරද්ද මෙතන සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක කරන්න ගියාම මම ඕක වෙනස් කරනවායි කියන ගණේට අහු වෙන නිසා මම ඒක වැඩියෙන් ගන්න නැතුව මගේම වචන වලින් මම කියනවා. මේක සරලයිනේ පින්නතුරි, මහා ලොකු ගොඩක් නෑනේ. යමෙක් ත්‍රිවේදනාවෝ ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. සරලයි, ඉවරයි. මුළු බුද්ධ ශාසනයම කියලා ඉවරයි. සූත්‍රත් කියලා ඉවරයි, අභිධර්මෙත් කියලා ඉවරයි, විනයත් කියලා ඉවරයි, ඔක්කොම ඉවරයි. අටුවා ටීකා ටිප්පණිත් ඉවරයි. මොකද්ද? යමෙක් ත්‍රිවේදනාවෝ ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. ඉවරයි, ඔක්කොම බණත් ඉවරයි. වැඩි ඉගෙන ගන්න ඕනේ වේදනා තුන ඉගෙන ගන්න. මොකද සුඛ දුක්ඛ උපේක්ෂා. ඒ ඉක්මවයිද මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. ඔය දේ තේරුම් ගන්න බැරි නිසානේ මේ මෙච්චර කතාව. හොඳයි, ඔබට තේරුණාද ඒ කාරණය? මේ ත්‍රිවේදනාව ඉක්මවාම කොහොමද මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ? ඇත්තේ මේක වෙන්න පුළුවන්ද පොඩ්ඩක් හිතලා බලන්න. මේ වේදනාවන් තුන ඉක්මවන පස්සේ මොකද්ද කෙනෙකුට ඇති වෙන තත්ත්වය? දුක සැප ඉක්මවන එක කියන එක තේරෙන පුළුවන් ඉක්මවල බලන්න උපේක්ෂාව කියන එක ඉතුරු වේද කියලා. දුක සැප ඉක්මවන ඒ ඇති උපේක්ෂාව තේරුම් ගන්න ඕනේ. දැන් හොඳට මතක තියාගන්න ඕන මේ හාමුදුරන් වහන්සේ කොහේවත් හිත පිහිටවන්න එපයි කියලා නෙමෙයි කියන්නේ. හිත පිහිටෙන්නත් ඕන තැනක. නැත්නම් එයා හැමදෙස්සෙම කොහේවත් පිහිටවන්න නැතුව ඉන්න බලනකොට එතකොට අකරමන්නේ. සිහිය දැන් ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක්ගේ සිහිය පිහිටවන තැනක් තියෙනවා. කොහෙද පිහිටවන්නේ? එයා නිරෝධේ සිත පිහිටවන. ධර්මේ අකාලික ධර්මයේ සිත පිහිටවන. විමුක්තියේ සිත පිහිටවන. චේතෝ විමුක්තියේ සිත පිහිටවන. නැත්නම් එක තැනකවත් හාමුදුරු පිහිටවන්න එපයි කියලා තියෙනවා කියලා හැම තැනම මේ සිහිය පිහිටවන්න නැතුවම ගමන් කරුවා. එතකොට පොඩ්ඩක් අසන්සුන් බවක් හට ගන්නවා. සිත පිහිටවන්න තැනක් තියෙනවා. කොහොමද? අනන්තේ, අකාලිකත්වේ, ස්වභාවිකත්වේ, ලෝකෝත්තරත්වේ, නිරෝධේ, විමුක්තියේ, චේතෝ විමුක්තියේ, පඤ්ඤා විමුක්තියේ, ඉන්ද්‍රිය සංවරයේ සිත පිහිටවන. එතකොට පුජ්‍යලයාද? පුජ්‍යලයට එකක්වත් කරන්න බෑ. පුජ්‍යලයා පුජ්‍යල සංඥාවෙන් පිහිටවීම කරන්න බෑ. ඔය කිසි තැනක පුජ්‍යල සංඥාවෙන් පිහිටවන්න බෑ. එතකොට එතන නිරෝධයක් නෑ. පුජ්‍යල සංඥාවෙන් පිහිට උපදින එතන නිරෝධය නෑ. එතන තියෙන දැනුම තරා සංකාරික සමාධිය ඇති වෙලා නෑ. නෑ නෑ, චේතෝ විමුක්තිය කියන්නේ සිතවිලි නැති තැනක් නෙමෙයි. සිතවිලි පවතිනවා, සිතවිලි පවතිනවා, සිත නැහැ. දැන් ඕක මම විග්‍රහ කරන මෙහෙම, අර වාහන කොච්චර ගියත් මගේ නොවන වාහන ගොඩාක් ඔය පාරේ ගියත් මට කරදරයක් නැහනේ. මගේ කියන සංකේතයක් එක්ක දෙයක් යනකොටනේ අපි දකින ආහන්න. ඒ නිසා මේ සිතුවිල්ල කියන එක අපිට බාධාව වෙන්නේ අපි චේතනාවේ කියන එක ඇලඹගෙන සිටින තාක්කල් පමණයි. එතනනේ චේතනාව කියන එකෙන් අපි නිදහස් වුණු තැන සිතුවිල්ල කියන එක පැවතුනාට ඒකෙන් හානියක් නැහැ. දැන් නගරේ මැද අපි සිටියොත් එහෙම, නගරේ මැද මේ මොහොතේ විශාල වාහන තොගයක් තමන් කරනවනේ. ඒවායේ හොන්නා දැනෙනවා, දුම යනවා, දූවිලි තියෙනවා, ඒ හැමදේම තියෙනවා. අපි නගරෙන් ඉවත් වුණාට පස්සේ නගරේ ඒ තාම ඒ වැඩේ වෙනවා. නමුත් ඒ පීඩනය අපිට මෙතෙන්ට එන්නේ නැහැ. ආන්නේ ඒ වගේ තමයි මේ ඉන්ද්‍රියන් වලින් චේතනාවෙන් ඉවත් වුණාට පස්සේ වෙනද වගේම කනට එක එක ඇහෙනවා. එයාගේ කම්පණේ නැහැ. ඈත වෙනද වගේම එක එක දේවල් පේනවා. එයාගේ පිළිබඳව වැඩි කම්පනය නෑ. සිතට වෙනද වගේම එක එක දේවල් හිතෙනවා. ඕකට ගහන්න නැත්තම් දෙකක් කියලා හිතෙනවා. ඒතරට ඒක දිහා හිනා වෙලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. මගේ අතනේ රෙදෙන්නේ, මට නෙපාඩු වෙන්නේ, මට මේ එන්නේ. ඒක පිළිතුර නෙමෙයි. මේක පුජ්‍යලයක් නෑ, පුජ්‍යල යුතුයක් ගන්න දෙයක් නෑ. යාට හොඳ නම් එකේමයි කියලා වගේ. ඒක ඉබේම ඇවිල්ලා ධර්ම කරුණු ටික ඇවිල්ලා අතහැරන චේතනාව නෑ. සිතුවිලි තියෙනවා, සිතුවිලි තියෙන. සිතුවිලි කියන්නේ මේ මොළයෙන් ඇති කරවන දෙයක්. ඒක සිතුවිලි දෙයක් තියෙනවා. දැන් අවබෝධය ඇති වෙන සුළු අවස්ථාවකට සියල්ල නැතුව ගිහිල්ලා සමාධිය, දැන් අපි සමාධියෙන් ඉන්නකොට සිතුවිලි අඩු වෙලා යනවනේ. ධර්මය අසද්දී සිතුවිලි ප්‍රමාණයක් අඩු වෙලා යනවා. නමුත් අපි මොළයේ දීපු අරමුණු පද්ධතියක් තියෙනවනම් ඒක එනවා. මන් ධර්ම අවබෝධයේ වෙච්ච දවසේ මම මගේ කල්යාණ මිත්‍රත්වයට දෙන්න හඳුන් කූරු පෙට්ටියක් ගෙනිලා දෙන්නා. එච්චරමයි මන් දීලා තියෙන්නේ. බොහෝ පින් රෝගී බව ලැබෙන්න ඕන. ඉතින් මේ මම ඉතින් අද සිටින්නේ මොකද්ද පහළ වෙන්නේ? හරි, දැන් මම ගෙනාවා හඳුන් කූරු පෙට්ටිය දීලා යන්න ඕන. ඉතින් මන් දීලා යන්න. ඒක බාහිර මොලේට අදහසක් එනවා. මේක ප්‍රතික්ෂේප කරයි දන්නේත් නැහැ, ගණිත දන්නේත් නැහැ. කවන්නේ ඕන එක මන් දෙනවා. ඉතින් බාරගත්තා, අඳුන්නා. ඉතින් එහෙම එකක් තියෙනවා. හරි, අතහරින්න පුළුවන් නම් සිතවිල්ලත් අතහරින්නකෝ බලන්න. සිතවිල්ලත් අතහරින්න, චේතනාවත් අතහරින්න, අතහැරීමත් අතහරින්න. ඊට පස්සේ අවදි වෙන්න. ඊට පස්සේ මොකද්ද? ඒ වගේ දේවල් එහෙම කමන්නේ. ඒක සම්මුති දේවල්, සම්මුති විදියට ඒව හදා ගන්න ඕනේ. ඒක පරමාර්ථයක් කරන්න ඕනේ. ඒව කොහොමම උහුලගෙන ඉන්න ඕන, දරාගෙන ඉන්න ඕන, ඇහුන්නේ වගේ ඉන්න ඕන. ඇහුන් ඒකේව කතාන්දර නෑ. ඒව දෙයක් නෑ. අපි යමක් සංවරයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් දේවල් තියෙනවා, වීරියෙන් ප්‍රහාණය කරන්න පුළුවන් දේවල් තියෙනවා, නොතකා හරින්න පුළුවන් දේවල් තියෙනවා, අපිට ඒ දේ නවත්තන්න පුළුවන් දේවල් තියෙනවා, විදර්ශනා කරලා තේරුම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් අපිට නවත්තන්න පුළුවන් කරදරයක් නිකන් ඉවසගෙන ඉඳලා වැඩක් නැහැනේ. දැන් පිපාසයක් ඇති වෙනවා. ඉතින් වතුර ටිකක් බීලා නවත්තන්න පුළුවන් දේ ඉවසගෙන ඉඳලා වැඩක් නැහැනේ. ආන්න මේ වගේ ඒ මොහොතේදී එතෙන්දී එතෙන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. දැන් මොනවා හරි ඔබට කෑමක් ගන්න ආසිතනවා. ඉතින් ඕක ඉවසීමෙන් තෘෂ්ණාව තණ්හාව කියලා ඉඳනොත් ඒක කාබු ගමන් ඉවරයි අර කාසාව. මට වුණත් එහෙම හිතියාම ඔය ඉරුඟු කන්න ආසිතනවා මං කියනවා ඉරුඟු කඩයක් ලඟින් අතර ගන්න. ඉරුඟු කාලේ ඉවර වෙච්චම හා දැන් ඉවරයි. දැන් ඉවරයි. ධාරී කාලේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට කොච්චර මන කිව්වත් නිවන් දකින්නේ හැලු. බුදුහාමුදුරන්ට කියනවා අනේ බුදුහාමුදුර මන් දකින්නේ නැහැ මොකුත් දන්නේ නැහැ. මේ ගේසරාගේ බුදුරජාණන්සේ බැලුවම බලනකොට මෙයා මේ ගිහි කාලේ අරේ මේ බොහෝම රසවත්ව කාපු කෑමක් තමයි කකුළුව. මන් නම් කාලා නැහැ ඕගොල්ලෝ කාලා තියෙනවා ගේන්නත් එපා. හරිද? කකුළු කාලා තියෙනවා මෙයාට නැවත කකුළුව ගන්න ආසයි. ඉතින් ඌය අදහසම දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට එන නිසා මේ මොනවා කිව්වත් අර කකුලුව තමයි ඔළුවට එන්නේ. ඊටසේ බුදුරජාණන් වහන්සේ බැලුවා මූට මේක දැන් කකුලුවට අඬු තියෙනවා ය ඌ දෙතිස් කුණෝපයක් කිය වැඩක් නැත කකුලුව කුණු වෙනවා කිව්වට මේක හරියන්නේ නැහැ. කරවැලේ තමයි මේ මූදු කරේකට ගිහිල්ලා පින්න පාති වැඩින්න කිව්වා. පින්න පාති යනකොට කොහොම හරි කකුලුවෙක් හම්බුණා. වැළඳුවා. හිත සම්පූර්ණ සම්පූර්ණයි. ඉතින් මේගොල්ලන්ටත් තියෙන ඒ වගේ ප්‍රශ්නයක් දන්නේ කකුලුවෙක් කන්නේ. සමහර වෙලාවල් වලට ඒ කටයුත්ත ඉවර වුණාම එයා රිලැක්ස් වෙනවා. ඒ ස්වභාවය තියෙනවා. සමහර අය දුව කසාද බන්දලා දෙනකන් නිවන් දකින්නේ නැහැ. ඔව්. සමහර මහතුරු නෝනට බබා හම්බ වෙනකන් නිවන් දකින්නේ. මොකද හේතුව බබා ඔළුවේ ඉන්නෝනේ. ඉතින් එක එක දේවල් තියෙන්නේ. තද අර කර්ම බලවේගයක් තිබුණාම ඒක හිතෙන් ප්‍රහාණය වෙන්නේ නැත්තම් බෑ. අර බුදුහාමුදුරු අර යම් යම් අවස්ථාවලදී බණ කියන අවස්ථාවන්වලදී අර බිරිඳ කෙරෙහි අවධානය නැඹුරු වෙලා තිබුණා අය බුදුරජාණන් වහන්සේ එරදි බලෙන් බිරිඳ පේන්නේ නැති වෙන විදියට සලස්සුවා කියනවා. එහෙම සලස්සල බණ කිව්වහම නිවන් දැක්ක කියන. නැත්තම් මේ බිරිඳ ළඟ ඉන්නකොට බිරිඳව තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ වගේ. ඔය නෝනලා මහත්තුරු වැඩි ඔළුවට තියාගෙන හිටියේ නැති වුණාට මහත්තුරු මහා පුදුම විදියට බිරිඳවරු ඔළුවට තියාගෙන ඉන්නේ. නේද? මණිකක් රකිණා නාරජි දෙකුසේ නේද? එහෙම එහෙම හිතාගෙන තියන්නේ මම ඔබ නිරතුරු රකිමි කියලා තමයි රකින්නේ. මණික නිවන් දකින්න නෑ නිවන් දකින්නේ. ඒ බුදුහා අන්ද නැති නෝනලා නෑ වැඩි ඔය ගණන් ගන්න. අර ඔයාලා හරි සීරියස්. විශේෂයෙන් ලංකාවේ. හරි දරුණු විදියට ග්‍රහණය කරලා තියෙන්නේ. ඒ බැඳීම් තුල ඔවුන්ම පීඩා විඳිනවා. තදබල බැඳීමක් තියෙනකොට ඒ දෙන්න ඒ බැඳීම තුල ප්‍රේමතු ජායති ශෝකෝ කියපු වේදනාව තුල පීඩා විඳිනවද නැද්ද? විඳිනවා. එතනින් සැකේ උපදිනවා, එතනින් බය උපදිනවා, එතනින් ආශාවල් උපදිනවා, එතනින් මානසික ආතතියින් උපදිනවා. පුදුමාකාර පීඩනයකින් ඉන්නේ බැඳුණු දෙන්නේ. අද මිනිස්සයා පරක්කු වෙලා කොහේ ගියද දන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ආවහම කවුරු බලන්න ගියාද කියලා බයිනවා. එහේ කඩේට ගිහිල්ලා ඩිංගම් බරක් වුණා මුදලාලිත් එක්ක කයිවාරු ගැව්වද කියලා බලනවා. හරි වාසේ. ඒ වැඩිම වල දෙනවා. හරි වාසේ. මොකද හේතුව? ඒ නදව ගන්න උත්සාහ කරන්නේ ඉතින් තේව පූජායකේ සෝකෝ. අන්නායජාතේ සෝකෝ. තියෙන්න සීනියකට තේ තේකට සීනි දානවා වගේ වැඩිම තිබුණා. මේක ඕව ගියොත් එහෙමනේ. වැඩි වුණොත් එහෙම ඒක තිත්තරහින් සීනි තේකට සීනි වැඩි වුණොත් මොකද වෙන්නේ? බොන්න පුළුවන්. බොන්න බෑ. ඒ නිසා ඔබේ විවාහ ජීවිතයේ වේවා දරුවන් අතර වේවා අධික ලෙස බැඳීමක් ආසත් භාවයක් වැඩි වුණොත් එහෙම ඒ එතන ඒ තියෙන රසය විඳින්න හම්බෙන්නේ නැහැ යාට. නේද? ඈ දරුසෙනියස තුල රසයවත් විවාහ ජීවිතයේ රසයවත් විඳින්න හම්බෙන්නේ නැහැ. ඒ දැඩි බැඳීම නිසා ඇතිවෙන ද්වේෂ සහගත අවුල් සහගත තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ඒවා මෘදු කරලා තේරුම් අරගෙන කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. ජීවිතේ මේ ඇති කරගත්ත හැම බැඳීමක්ම අපි අත්හරින්න බලාගෙන බැඳිච්ච බැඳීම් වෙන්න ඕන. මොකද හේතුව කවදක හරි මරණයෙන් හරි මේව අත්හරින්නට සිද්ධ වෙනවාමයි. හොඳයි මහත්තයා නිකම්වත් හදින් බැඳිලා ඉඳලා නෝනට, මහත්තයා මලාට පස්සේ නෝනගේ ඇඟට ගහුනොත් නෝන මොනව කරයි කියලාද හිතෙන්නේ? අනිවාර්යෙන් මාතරින් කට්ටඩියෙක් ගේනවා, කුප්පියක දාලගෙන ඉඳහනවා මොෝදේ. ඔබ ඉන්නකන් හිටියට කමන්නේ, බඩියක් හරි හම්බුණා මලාට පස්සේ මේව මම වෙන එකක් හොයාගන්න කියලා ඉවරලා ගෙන ඉඳනවා. ඒ නිසා මාතෘකාවක තේරුම් අරගෙන කටයුතු කරන්න. නෝනට වුණත් ඔච්චර තමයි. මලාට පස්සේ ගෙදරට ආවොත් එමේ කු ගේ විකුණලා යනවා, නැත්තම් අර අර මුදිකින් ඉඳාද කියලා ඒත් ඒකම තමයි කරන්නේ. ඒ එහෙම අවස්ථා අපිට ගොඩක් ආරංචි වෙනවා. එහෙම දේවල් වෙනවා. ඒ නිසා මේ ධර්මයෙන් අවදීන් කටයුතු කරන්න, සියල්ල පිළිබඳව අවදීන් කටයුතු කරන්න. ඉතින් කිසිදු වේදනාවක් නැති, කිසිදු ප්‍රශ්නයක් නැති කෙනෙක් බවට පත් වෙන්නත් ඕනේ. එහෙම කෙනෙක් වෙන්න බෑ මේ සමාජය තුළ. ඒවට ඔරොත්තු දීලා යන්නට පුළුවන් ශක්තිය සහ ඥානයේ අවදිය ඔබට තියෙන්න ඕන. රහතන් වහන්සේ කෙනෙක්ගේ සුවය බලාපොරොත්තු වෙන්න එපා. මේ මූලික පදන මේදිනේ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. නමුත් මූලික පරාසයන් ඔබ හදාගෙන හදාගෙන එතෙන්ට යන්න, එතකොට ඒ සුවය තමන්ට දැනෙන. ඔබ තුල බැඳීම් අවම වෙන තරමට ඔබට පස්ස නැහැ. ඔබේ බැඳීම් තමයි ඔබව කූද්දන්නේ. දැන් ඔය මහත්යගේ ව්‍යාපාරයේ පිළිබඳව මට වේදනාවක් නැත්තේ. මං ඒකත් එක්ක කිසි සම්බන්ධතාවයක් නැහැ නේ. ශා කරලා නැහැ. සම්බන්ධ මුදල් දාලා නැහැ නේ. අවුල් දාලා නැහැ නේ. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. ඒකට තේරෙනා නේද? තමන් ක්ලික් කරපු තැනක්ම තමයි තමන්ට එන්නේ. කිසි ගණාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ ක්ලික් එක අවබෝධයෙන් කරන්න. ඒක සම්මුතියේ. හැබැයි පරමාර්ථයෙන් අනවාරයෙන් සක්කාය දිට්ඨිය දුරු කරන තාක්කල් දැඩිව දැනෙන ස්වභාවය තියෙනවා. සක්කාය දිට්ඨිය දුරු වුණොත් එහෙම අරවා ගොඩාක් සෞම්‍යව දැනෙන මට්ටමක් එනවා. ඒ නිසා බාහිර සංවරයට වඩා ඉතාම වැදගත් මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමේ විදර්ශනාව. සක්කාය දිට්ඨිය දුරු කරන්න තියෙන්නේ එකම එක දෙයයි. අතහැරීම නෙමෙයි, සියල්ල අතහැරීම. නායි කිව්වා නිකන් ඔළුව සවුත් වෙන වචනය. අතහැරීම නෙමෙයි, සියල්ල අතහැරීම. සියල්ල අතහැරීම යනු අතහැරීම නොවේ. ටික වෙලාවක් කල්පනා කරන්න මොකද්ද කියලා මන් දන්නේ. තේරෙද නැද්ද කියන්නේ? මොකද ලින්දට ලණුවක් දැම්මහම ලණුවවත් අල්ලගෙන ගොඩට එන්න බුද්ධියක් නැත්තම් උන්ට ලණුවක් දාන කේ තේරුමක් නැහැනේ. ඒසන් සියල්ල අතහැරීමයි තියෙන්නේ. සංකාය දිට්ඨිය දුරු කරන්න සියල්ල අතහරින්න. සියල්ල අතහැරින්න කයින් අතහරින්න ලැස්ති වෙන්න එපා. මනසින් සියල්ල අතහරින්න. ඔප්පුතිරක් වලින් මේ කසාද සහතිකෙන් එහෙමෙන් අතහරින්න ඕනේ සියල්ල. සියල්ල අතහරින්න තියෙන්නේ ලියකියවිලි වලින් නෙමෙයි, මනසින්. එනිසා මේ ලියකියවිලි වලින් බැඳීම ඒක සම්මුති. ඒක තිබුණා වේග ප්‍රාදේශීය සභා නගර සභාවේ ඔප්පු කන්තෝරුවේ ඒක තිබුණා. තේරෙනා නේද? ඒ එතනින් අතහැරියොත් වැඩක් නැහැ. එතනින් අතහැරියොත් හිඟන්නේ කුවේ. මෙතනින් අතහැරියොත් අනන්ත ජින අනන්තයේ දිනු කෙනෙක් වෙන්න ඕන. සියල්ල අතාරින්නේ කොහේසේද? කර්මයට එළඹ නොගැනීම. කර්මයට එළඹ නොගැනීම. කර්මයට පත් නොවීම. කර්මයට හසු නොවීම. ක්‍රියාවට හසු නොවීමෙන් තරණය කරන්නත් එපා, රැඳී ඉන්නත් එපා, වෙන වැඩක් කරන්නත් එපා. ඊට පස්සේ ආයේ එහෙනම් මොකද්ද අපි කරන්න ඕන කියලා චේතනාම් භික්කවේ කම්මං වදාමි. කර්මය කියන්නේ චේතනාවමයි. චේතනාව බැඳී ඇත්තේ කර්මය සමගයි. කර්මය නිරෝධ කිරීම චේතනාවෙන් නිරෝධ වීමයි. කම්ම නිරෝධාය සංවත්තති. ඔය සමාධිය ලබා ගත්තට පස්සේ නම් බොහෝම හොඳට කය සංවේදීතාවයන් තේරුම් අරගෙන බාහිරේ සංවරය, අධ්‍යාත්මයේ සංවරය භුක්ති විඳිමින් සමාධි සෝයන් ලබන්න පුළුවන්. නිරෝධ සෝයක් ලබන්න පුළුවන්. ඔන්නම් භාවනාවක් හම්බ වෙන්නේ නැහැ කියන නිසා එහෙම භාවනාවක් මේ මොහොතේ කරලා බලමු. යම් කිසි ධර්මයෙන් ලබාගත් සුවයනුත් තමක් මෙතින් ලබාගත් අවබෝධය සුවයනුත් එක්ක මේ සංසිද්ධීම ඇති කරන්න පුළුවන්. හොඳින් කය ඍජුව තබාගෙන, හිත විවෘතව සැහැල්ලුව තබාගෙන, කිසිදු ඕනකමකින් ග්‍රහණයකින් කිසිම තැනකට තම අවධානයක් යොමු කරන්න එපා. එවිට ඔබට ඇති වෙනවා සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාව. ඒ කියන්නේ මේ කයේ තියෙන හැම ස්වභාවයක්ම ඉරියව්වත් පේනවා, රුධිර ගමනාගමනේ පේනවා, හදවත පේනවා, හුස්ම ගැනීම පේනවා, බඩේ ඇකිලීම පිම්බීම පේනවා, නහයේ හුස්ම ස්පර්ශ වන ආකාරය පේනවා, තමන්ගේ දිව උනත් පිහිටලා තියෙන විදිය, හැපිලා තියෙන විදිය ඒව පේනවා. සබ්බකාය පරිසංවේදී ඇති වෙන ඒ තත්ත්වයකින් හුස්ම ගන්නවා, පහළ හැදෙනවා. පස්සසිස්සාමේති පස්සසිස්සා සංවර වෙමින්, සංසුන් වෙමින් හුස්ම ගන්නවා. කායේ තියෙනා වූ බරගති සැහැල්ලු කරමින් හුස්ම ගන්නවා, ආලයනවා. මනසේ තියෙන බරගති සැහැල්ලු කරමින් හුස්ම ගන්නවා, ආලයනවා. කිසි විටක ඔබේ සංඥාව කිසිදු ස්ථානයක දැඩි කරන්නට එපා, නොපිහිටවන්නටත් එපා. වීණාවක් වයන්නේ මිහිරි වාදනයක් ගන්නාවේ මෙන් සුවතාවයක් ගොඩනගෙන ආකාරයට, සෞම්‍යතාවයක් ගොඩනගෙන ආකාරයට, මෘදු බවක් ගොඩනගෙන ආකාරයට සංසිඳීම කියන එක පුරුදු කරනවා. ධර්මයේ පිහිටෙව්වට පස්සේ ඒ දැනෙන දේවල් ටික, ඒ පවතින දේවල් ටික ඔක්කොම පිහිටනවා. ඒ නිසා අර ධර්ම අවබෝධයෙන් පස්සේ ඒ පිහිටන ටික, දැනෙන ටික පිළිබඳව මෙහා ඉඳගෙන දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. දැන් මෙහෙ ඉන්න මිනිස්සයා එංගලන්තයට යවුවාම එංගලන්තේ තියෙන පරිසරය පිළිබඳව මෙහි ඉඳගෙන එයාට කියන්න ඕනේ, ඔයාගේ උලන්න පුරුදු වෙන්න ඕන, කබහ යන්න පුරුදු වෙන්න ඕනේ. එයා ඒක ගියාම ඒ දේ ටික ස්වභාවිකව අවබෝධ කරගන්නවා. එතකොට මෙතන අපේ මේ සංස්කාර සංසිඳීම ඇති වුණාට පස්සේ ඇත්තටම තියෙන්නේ ඉන්ද්‍රියයන් අතර සංවරයක්, සබ්බකාය පරිසංවේදී බවක්, අජ්ජත් බහිද්ධාව මේ මේ සංයමයක්, අභ්‍යන්තරික සිත සහ බාහිර සිතෙහි තියෙනා වූ සංසිඳීමක් ආදී කොට ඇති පවතින දේ. ඒතර සතර සතිපට්ඨානෙ වැඩෙනවා ධර්ම අවබෝධය ලැබුණු කෙනාට. යනකොට යනවා කියලා දන්නවා, වාඩි වුණා කියලා දන්නවා, හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා දන්නවා, සැතපෙනකොට සැතපුණා කියලා දන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා ඉබේම දන්නවා. මොකද හේතුව ඒක සිහිය තියෙනවා කියන්නේ ඒකනේ. එතකොට පැහැදිලි සිහිය තියෙනවා. පැහැදිලි සිහිය තියෙන කෙනාට මේ දේවල් ටික තේරෙනවා, වැටහෙනවා. ආධ්‍යාත්මික සංසිද්ධියක් පවතින වායික සංසිද්ධිය. ඉතින් අර ඒ නිසා විශේෂයෙන් අවබෝධයට පරිවර්තනය වෙන්න ඕන. එහෙම නැතුව අර රහතන් වහන්සේ කියන තනතුර ලැබුවට පස්සේ ඒ ඇති වෙන්න දැනෙන දේවල් ටික ඊට මෙහා ඉඳගෙන නිකන් අපි ඉන්නත් කරන්න හැදුවට ඔක හරියන්නේ නැහැ. නුවරඑළියට ගියාම දැනෙන පරිසරය සහ ස්වභාවධර්ම අපි මෙහි ඉඳගෙන ඇති කරගන්න හැදුවට ඒක කෘතිමයිනේ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ධර්ම අවබෝධය ඇති වෙන තැන ඔය ඔක්කොම වෙනවයි කියන එක ඔන්න මම කිව්වා. අමුතුවෙන් කරන්න ඕනේ නැහැ. ඒක තමන් තේරුම් ගන්නවා, තමන් විතර පිළිහිටනවා, තමන්ට ඒක දැනෙන්න පටන් ගන්නවා. අනිත් එක එංගලන්තයට පොළවස්සාම එංගලන්තේ තියෙන ස්වභාවධර්මය තේරෙන්න පටන් ගන්නවා. ඇමරිකාවට ගියාම ඇමරිකාවේ තියෙන ස්වභාව ධර්ම තේරෙනවා. සෞදි අරාබියට ගියාම සෞදි අරාබියේ තියෙන ස්වභාවය දැනෙන්න පටන් ගන්නවා. මේ අවබෝධයට පත් වෙනකොට මේ සතර සතිපට්ඨානෙ අනිවාර්යෙන් තේරෙන්න පටන් ගන්නවා. එච්චරයි. යාතුල සෝදාවයක් ඇති වෙනවා. ඒ නිසා නිවන් දකින්නට උවමනා කරන සූත්‍ර අතර එකම සූත්‍රය සතර සතිපට්ඨානය නෙවෙයි. එක සූත්‍රයක් තමයි සතර සතිපට්ඨානය කියන්නේ. අනිත් ඒවත් ඒ නිවන් දැකීම සඳහාම කියපු ඒවා තමයි. ඒ සතර සතිපට්ඨානය වගේම ධම්මචක්කපවත්තන සූත්‍රයත් වටිනවා. ඒකෙන් නිවන් දකින්නත් පුළුවන්. අරත්ත ලක්කන සූත්‍රයෙන් නිවන් දකින්න පුළුවන්. සබ්බාසව සූත්‍රයෙන් නිවන් දකින්න පුළුවන්. ඔය නිබ්බාන සූත්‍රවල නිවන් දකින්න පුළුවන්. ඒ හැම දෙයකම නිවන් දැකීමේ ගුණයන් තියෙනවා. නිරෝධ සංඥා. සංඥාවක් නැහැ කියන්නේ සංඥාව දිනන නිරෝධ සංඥා. සිතක් නැහැ කියන්නේ සිත දිනන විමුක්ති සිතක්. චේතෝ විමුක්ති සිතක් තියෙනවා. ඇසක් තියෙනවා නිරෝධ ඇසක්. කනක් තියෙනවා නිරෝධ කන. නාසයක් තියෙනවා නිරෝධ නාසයක්. ශරීරයක් තියෙන නිරෝධ වූ ශරීරයක් තියෙනවා. ධර්මයේ කියන තමන් ලබන්න ඕන සුවයක්. ඒක හොඳට මතක තියාගන්න ඕක. එතකොට එයා හොයාගෙන යන්නේ සුවයනේ. ඔබ සුවය හරියට හොයාගත්තොත් ඔබ ධර්මයේ හොයාගත්තා වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? අධර්මික තැන කිසි තැනක සුවයක් නැති නිසා. ධර්මයෙන් තොර වූ කිසිම තැනක සුවයක් නැහැ. රාග සිතේ සුවයක් නැහැ, ද්වේෂ සිතේ සුවයක් නැහැ, මෝහ සිතේ සුවයක් නැහැ, මාන සිතේ සුවයක් නැහැ. ඒ නිසා මට ඔබට කියන්න පුළුවන් ඔබ සුවය සොයන්න, ඒක තමයි ඔබ නිවන හොයනවා කියලා කියන්නේ. සැප විඳින්න අකමැති කෙනෙකුට නිවන් දකින්න බෑ ජීවිතේට. මොකද නිවන සැපයක්. නිවන් සැපය. සැප හොයන කෙනෙකුට තමයි, නිර්වෘතාවය සොයන කෙනෙකුට තමයි, සංසිඳීම සොයන කෙනෙකුට තමයි නිවන ලැබෙන්නේ. ඒ නිසා මම කියන්නේ සිද්ධාර්ථ කුමාරයා සැප අත්හැරලා නෙමෙයි වනගත වුණේ, දුක අත්හැරලා. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා සෙව්වේ දුක නෙවෙයි සැප. සිද්ධාර්ථ කුමාරයාට හැමදාම ලොකු සැපයක් වමනා වුණා. ලොකුම සැපය තමයි නිවන් සැපය. එතන ලොකුම සැපේ නිවන් සැපය. සබ්බ රසෝ ධම්ම රසෝ නිනාති. ඒ නිකම් විල්ලුවට කිය මේ ධර්මයට යොමු කරන්න කියපු කතා නෙමෙයි. ඒක ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨතම රසයේ තියෙන ධර්මයේ. නිබ්බානම් පරමං සුඛං. ලෝකේ තියෙන ලොකුම සැපේ තියෙන්නේ ආස්වාදනීය උපරිම සන්තෝෂයේ තියෙන නිවනේ. නැත්නම් තරුව කියන්නේ නේ නේද ෆන් එකක් ගන්නවා කියලා උපරිම ෆන් එක තියෙන නිවනේ. ඒක කිව්වට කවන්නේ නැහැ. ඔය ට්‍රිප් ගිහලා පුඩි ගහලා සන්තෝෂයලා කියන කට්ටිය ෆන් එකක් ගත්තා කියලා ඒ ෆන් එකේ තියෙන උපරිම ෆන් එක ගන්න මේ එන කට්ටිය නෙමෙයි. ගින් කියන්න ඕන ගෙදර මාර ෆන් අද වැඩසටහන කිය. ඇත්තදම්මා එන අපිත් එනවා ඒ ටයිලෙද කියලා එකක් තියෙනවා. මොකද හේතුව අර නමට එනවා අනිවාර්යයෙන්. ඔබ සොයන්නේ නිවීම, ඔබ සොයන්නේ සැනසීම, ඔබ සොයන්නේ සතුට, ඔබ සොයන්නේ සංසිඳීම. වීණාවක් වයන කෙනෙක් මිහිරි නාද තත්ව වෙනවා. ඒ තත්වලෙ මිහිරි නාද වයනවා වාගේම අපි මොකද්ද මේ නිවන් සොය නිර්වාණ ගුණය වයනවා. ඔබ දැවෙනවා නම් හැම මොහොතකම තේරුම් ගන්න මට වැරදිලා. වාහනේ ගැස් වෙනකොට කටකට ගාලා මොකද ඔබ හිතන්නටක් ගාලා වේගයෙන් යනකොට මට දැන් කන්ට්‍රෝල් එක මදි වෙලා. එක්ක මම පදවන විදිහේ දෝෂයක් තියෙන. එතකොට යා දැනගන්නවා ජීරක මාරු කළා බ්‍රේක් එක පාගල හරවලා ඕන තැනට වාහනේ යොමු කළා. ඒ ගැස්සෙන්නේ නැති වෙන විදිහට වාහනේ හදා ගන්නවා. එතකොට යා ගැස්සෙන්නේ නැතුව පහසුවෙන් යනකොට තමයි යා දකින්න හරි දැන් මම හරි පාලනය එක දැන් මම ඔන්න හොඳට වාහනේ ඉලවනවා කියලා යාට දැනෙනවා. යා වරදක් වුණොත් එහෙම යාටම ඒක දැනෙනවා. දැන් පාරේ යද්දි ඒක පාට මොකක් හරි බලන්න කියලා පාරෙන් පිට පයින්. එතකොට යාට දැනෙන මොකද? වාහනේ දඩබඩ ගාවල් යනවා. එතකොට යාට අග්ගලා හරි මාර්ගයට ගන්නවා. එතකොට ඔබ යම් පීඩනයක් විඳිනවාද? ඒ තෙද්දි ඔබ දැනගන්න ඕන ඔබේ වාහනේ පිට පැනලා තියෙන්නේ කියලා. ධර්මයේ මාර්ගයේ හරි දුවද්දී ඔබ යම් කිසි පීඩනයකට හසු වුණොත් ඒ මාර්ග ඇස්වීමට හසු වුණොත් ඔබ තේරුම් ගන්න වාහනේ පිට පැනලා. ඒ කියන්නේ මම හරියට මේ ස්ථානගත වෙලා නැහැ. ඒකයි ඒ දේ වෙලා තියෙන්නේ. ධර්මයේ තුල හරියට ඍජු පිටියේ නැහැ ඒකයි. හරි පිටන්න. ඔකට තමයි සිහිය ඕන. හා? හිතේ ස්වභාවය? මට තේරුම් නැහැ. ගැස්සෙනා වගේකද? ඈ. නෑ ඒක තමන්ට දැනෙනවනේ සංවේදීව තමන්ට දැනෙනවා. හිතවිලි වල ස්වභාවයනේ තමන්ට සංවේදීව දැනෙනවා. තමන්ගේ මොළේට දැනෙනවා. තමන්ගේ මනසට දැනෙනවා. තමන්ගේ කයට ඒක දැනෙනවා. ඒ తත්වය. දැන් අපි උදාහරණයක් වශයෙන් බොරුවක් කියන්න ගියාම දැනෙන්නේ නැද්ද මොළේට? දැන් හොරකමක් කරන්න ගියාම දැනෙනව නැද්ද? දැනෙනවා. ඒ කොම විකාශනයන් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ ගැස්සෙන ස්වභාවයෙන් තේරුම් කරගන්නවනේ මේ මම දැන් පිටපැනලා ඉන්නේ අධර්ම මාර්ගයකද යන්නේ කියලා කියලා. එතකොට ධර්ම මාර්ගයට පිටරනවා. බොරුවක් කියනකොට උනත් කියන්න ඕන මම මේ දැන් කියන්නේ බොරුවක් කියලා කියනවා. එතකොට ප්‍රශ්නේ නේද? ලේසිනේ බුදුහාමුදුරුවෝ ඉතාලම දේශනා කළා මේ ආනන්දේ අර ඉලක්කයකට විදිනවා වගේ නෙමෙයිනේ. කම්බියක ඇදගෙන මේ 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 සමබරව යනවා වගේ නෙමෙයි. මේ සමබරතාවය අති සිවුම් අති තීක්ෂණ බුද්ධියක් තියෙනවනේ. මෙතනින් පැන්න ගමන් ආයි මේ සම්මා සතිය සම්මා සමාධිය මුකුත්ම නැහැ. සම්මා සමාධියේ ඉඳලා ආවද කියලාත් මතක නැති වෙනවා. එහෙම වෙන්න බෑ. ධර්ම මාර්ගයේ සිහි යන කෙනාට ඒ ගුණය පිහිටවාගෙනම කතා කරන්න, ඒ ගුණය පිහිටවාගෙනම ඇවිදින්න, ඒ ගුණය පිහිටවාගෙනම පවතින්න ඕන. මෙතනින් වෙච්ච ගමන් ආයි අර පරණ ගුණ මල්ලට වැටිලා කතා කරන්න එපා. ඇතෙම අර ලංකාවේ යංගිසි තියෙනවා අර ඉහළ මානසික මට්ටමක ඉන්නේ නැහැ යංගිසි අර දෙමිලිච්චන්ගේ ගානට වැටිලා කට 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 නේද? එහෙම කරන්න එපා. ඊගාන්ට වැටෙන්න එපා. වචන 1000කින් ඕන දෙයක වචනින් කියලා ඉවර කරන්න. ජීවිතේ පරදුවට තියලා අනතුරට දාලා මොකද පරදුවට තියලා නම් නෙමෙයි ඒ කියන්නේ. එකෙන් අදහස් වෙන්නේ අතහැරීම කියන ගුණය. ඒක මේ තමන්ගේ ජීවිතේ මේ අඩපණ කර ගැනීමක් නෙමෙයි, වඩා ශක්තිමත් කර ගැනීමක් හදෙන්න දෙන්නන්නේ. දැන් සෙබරෙක් හරි යුදමය පසුබිමක ඇති කරගන්න මොරල් එක එයාව අඩපණ කිරීමක් නෙමෙයි, එයාට ජයග්‍රහණය සඳහා උපකාරත්වයක් ඒක. ඉතින් සෙබලෙකුට කිව්වොත් ඔබ හොඳ මොරල් එකක් ඇතිව, මොරල් එකක් කියලාද කියන්නේ, ඒ ඇතිව යන්න ඕන කියලා කිව්වහම කෙනෙක් හිතුවොත් මේ ඒක අනතුරේ හෙලීමක් කියලා. ඒක අනතුරේ හෙලීමක් නෙමෙයි, ඒක ජයග්‍රහණයක හුදු එයාගේ ජීවිතේ නසා ගන්න කියන පණිවිඩය නෙමෙයි එතනින් අදාළ වෙන්නේ, ජයග්‍රහණය කියන එක. තේරෙනා නේද? එතකොට ජීවිතේ පරදුවට තියනවා කියන එකක් එතන අදහස් වෙන්නේ නැහැ. එතන අදහස් වෙන්නේ ඔය මොරල් එක ඇති කරලා එයා ජයග්‍රහණය ලබන්න ඕන කියන එක. ඒ නිසා අපි මෙතන ජීවිතය කියන එක එහා ගියපු සිහියක්, විනිවිද භාවයක්, ප්‍රඥාවන්ත භාවයක් ගොනු කළාම අපිට ජීවිතේ ජය ගන්න පුළුවන් කියන පණිවිඩයයි දෙන්නේ. එහෙම නැතුව මේ ජීවිතේ නැති කරගන්න, විනාශ කරගන්න, අකර්මණ්‍ය කරගන්න, දුරු කරගන්න කියන කතාව නෙමෙයි. හැම බැඳීම අත්හරින්න කියලා කියන්නේ ඒ දේවල් ඔබට අහිමි කරන්න නෙමෙයි, ඒ දේවල් වඩාත් හොඳට පිරිසිදුව ඔබට ලබා ගන්න. තේරෙනානේ? යමකට ඇලුනහම එතුළට ඒකේ තියෙන ස්වභාවය අපිට දකින්න බැරි වෙනවනේ. ඒ යමක් ඕනම දෙයක ලස්සන දකින්න පුළුවන් අතහැරියාම. අල්ලගත්තාම නේද මුට්ටියක් ඇතුළට රිංගුවාම මුට්ටිය අතට පේන්නේ නැහැ. බැරල්ලයක් ඇතුළට රිංගුවාම බැරල්ලේ ස්වභාවය පේන්නේ නැහැ. ගේක හරි ගේක අභ්‍යන්තරයට ආවම ගේ ලස්සන පේනවද? පේන්නේ නැහැ. අපි ඒක පොඩ්ඩක් අතහැරලා එළියට යන්න ඕන. එළියට ගියාම තමයි ඒක ලස්සන ටික පේන්නේ. හැඩේ පේන පටන් ගන්න. ඒ නිසා අතහැරීම තුළ අපිට ජීවිතේ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතේදී තමන් තමන්ව අතහැරලා බලන්න ඕන. තමන් තමම අතහරින්න හැමදෙස්සෙම තමන්ගේ සංඥා පද්ධතිය අතහරින්න. අතහරින්න කිව්වට අර මම කියන්නේ ඔව් සියල්ල අතහැරීම. අර ගැටීමේ අතහැරීම කියන්නේ එකක්. ඒකෙන් නිවන් දකින්න බෑ. ඒකෙන් ද්වේෂය උපදින්නේ. සියල්ල අතහැරීමෙන් පමණයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම බලන්න මම මේ අතහැරීමද කරන්නේ සියල්ල අතහැරීමද කරන්නේ කියලා. ඔබට තේරෙනවද ඒ සියල්ල අතහැරීම සහ අතහැරීම වෙනස? සියල්ල අතහැරීම කියන තැනට තමන්ගේ විඥානයපත් වුනොත් එතන තමයි සුවය. අතහැරීම කියන තැනට විඥානය આવොත් එතන තියෙන ගැටීම. තේරෙනවද? එනිසා අතහැරීම කියන තර විඥානය පවත්න්න එපා. පවත්න සියල්ල අතහැරීම. සියල්ල අතහැරපු කෙනාට අතහරින්න, අල්ල ගන්න, ප්‍රබේධනය කරන්න, වෙනස් කරන්න, ක්‍රියා කරන්න මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. අතහරින එක වළක්වන්න කරුණා කරලා සියල්ල අතහරින්න. ඔක අචංචාන් ස්වාමීන් වහන්සේම කියලා කිව්වා අතහැරීම අතහරින්නත් කියලා. අතහැරීමත් අතහරින්න. ඒ විතරත් එතන කියවෙන්නේ මොකද්ද? සියල්ල අතහැරීම. ධර්මයේ නුවණින් වටහා ගන්න තියෙන යදා පඤ්ඤාය පස්සති ගැඹුරු නුවණින් මේක දකින්න. ගැඹුරු නුවණින් මේක දකින්න. අත නිබ්බින්දති දුක්ඛේ සමුදය පස්සති. සුදිය මොකද්ද? සියල්ල අනිත්‍ය වගේ. සියල්ල අනිත්‍ය වගේ ගැඹුරු බුද්ධියෙන් දකින්න. හැබැයි සියල්ල විනාශ වෙන වගේ නෙමෙයි. ඒ අනිත්‍ය කියන එකට ගොඩක් අය දීලා තියෙන සියල්ල විනාශ වෙනවයි කියන එක. ඒක නෙමෙයි අනිත්‍ය කියන එකේ අරුත. අනිත්‍යයි කියලා කියන්නේ අර සියල්ල අතහැරීමට. සියල්ල අතහැරුණු ස්වභාවයේ පවතින අවස්ථාවට තමයි අනිත්‍ය කියන්නේ. අන්න ඒ අනිත්‍ය අවස්ථාව දකින්න මේ ඉන්න පුතජන ලෝකයේ කිසි කෙනෙක් අනිත්‍ය දකින්නේ නැහැ. ඔවුන් දකින්නේ නිරන්තරයෙන්ම නිට්ටය. අනිත්‍ය දකින්නේ ආර්ය ශ්‍රාවකයා පමණයි. හොඳට ඒක මතක තියාගන්න. අනිත්‍ය වඩන්නේ ආර්ය ශ්‍රාවකයා පමණයි. පොඩ්ඩක් හරි ත්‍රිපිටකයේ කියවපු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනකින් හරි අහන්න. ඇත්තටම අනිත්‍ය පුළුවන්ද පුතජනයට වඩන්න? අනිත්‍ය දකින්න පුළුවන්ද? අනිත්‍ය වැඩි රහතන් වහන්සේලා, අනිත්‍ය තුල වාසය කර රහතන් වහන්සේලා, අනිත්‍ය දැක්කේ රහතන් වහන්සේලා, ඔය අනිත් කිසි කෙනෙක් අනිත්‍ය දකින්නේ නැහැ. අනිත් ඔක්කොම සියලු දෙනාම දකින්නේ නිට්ටය. අනිත්‍ය උනත් දකින්නේ ඒගොල්ලෝ නිට්ටයකි. මොකද බෞද්ධය දීපු අනිත්‍ය වලට දීපු නිට්ටය සියල්ල නැති වෙනවා. ආන්න ඒක තමයි ඒගොල්ලන්ගේ නිට්ටය. තේරෙනනේ බෞද්ධයන්ගේ නිත්‍ය මොකද්ද? අනිත්‍ය නිත්‍ය සියල්ල නැති වෙනවා. ඒ නිත්‍ය තුල එළඹගෙන සදාකාලික මෝඩයෝ වගේ වයසට යනවා. මොකද සියල්ල නැති වෙනවා කියේ ඒ නිත්‍ය එළඹගෙන සදාකාලික වයසට යනවා. ජීවිත කාලෙම වයසට යනවා. සදාකාලික වයසට යන්නේ නැහැ, ජීවිත කාලෙම වයසට යනවා. අනිත්‍ය දකින්න. අනිත්‍යට තමයි නිවන කියන්නේ. අනිත්‍යට ඊට පස්සේ නිවන පුරුදු කරන්න, ඒක තමයි අනිත්‍ය වඩනවා කියලා කියන්නේ. අනිත්‍ය තුල ජීවත් වෙන්න. දැන් ඕක ධර්මයේ කියලා තියෙනවා, අනිත්‍ය වඩන්න, අනිත්‍ය දිනු කරන්න. අතනින් වරද්ද ගන්නවා. ඇයි සියල්ල විනාශ වෙනවා කියලා? ඊටපස්සේ අපේ අය විනාශ වෙනවා කීකී ඉන්නවා. අනේ පව්, මේක දැනගින් වැරදුනාම ඉතින් ඔක්කොම දිගටම වරදිනවනේ. නේ එක පාරකින් වැරද්දලා හරවනෝ, හරවල ඊටපස්සේ කියන කෙලීම යන්න කියලා. ඒ කෙලීම යනවා වැරදි පාරේ. ඒක තමයි ස්වභාවය. අපි ගමන ගියා පහුගිය දවසේ ගිහිල්ලා අපෙන් ඇව්වා, කෝල් කළා, මේ ගම්පහින් හැරෙව්වද කියලා. ඔව් අපි කිව්වා ඔව් හැරෙව්වා කිව්වා. එහෙනම් කෙලීම යන්න කිව්වා. ඉතින් අපි යනවා කෙලීම යනවා. දැන් නගර දෙක තුනකුත් ආවුණා. ඊළඟට ටිකක් දුර ගිහිල්ලා මේ පාසල් හම්බ වෙනවා, මේ එකක් හම්බ වෙනවා. නෑ. ඕක වැරදිලා. ඕක නෙවෙලු අරවන්න තියෙන්නේ. ඉතින් අර ඒ වගේ ඔය එක තැනකින් වරද්දලා අරගෙන ඊට පස්සේ කෙලීම ඒකේ කොච්චර වීරිය කළත්, වැරදි මාර්ගය තුල කොච්චර වීරිය කළත්, කොච්චර සමාධිය ඇති කරත්, කොච්චර සිහිය ඇති කරත් නිවන් දකින්නේ නෑ. හරි මාර්ගයට යමු වෙලා හරියට සිහිය ඇති වෙන්න ඕන. ඔබට ඔබේ මනස වැමෑරීමේ, අත්හැරීමේ උනන්දුව තියෙන්න ඕන. සංසිඳීමේ කැමැත්ත තියෙන්න ඕන. පොඩි පොඩි දේවල් මතකයේ හැමේ තිබ්බට කමන්නේ, මේක ඉඩම කඩම, මේක දේපල, මේක මගේ වස්තුව කියලා තිබ්බට කමන්නේ. ඒව පිළිබඳව මානසික ආසත්ත භාවය කියන එකේ ඉවත් කරගන්න ඕන. ඒව තිබුණාවේ, ඒව තියෙන්න ඇති. ඒව තුල යථාර්ථයක් ඇතේ, ඒව තුල විමුක්තියක් ඇතේ කියන එක දකින්න නැතුව, ඒක හරි තාවකාලිකයි, ඒව අල්පාශ්වාදයෙන් යුක්තයි කියලා මේ මහා ආශ්වාදනීය ගුණයට තමන්ගේ සිත යොමු කරගන්න ඕන. ඒ මුදලේ අගේ වුණත් එහෙමනේ, දුප්පත් මිනිස්සෙට ඒ පොඩි මුදලක් හරි වටිනවා. එයාත් ග්‍රාන්ඩු ගන්නවා, කැටිපොරෝ බව උස්සන් යනවා පොඩි ගායතේ. නමුත් ගොඩාක් මිල මුදල් තියෙන අයට ඒක හිම ප්‍රශ්නයක් නෑ. හාමුදුරන් වහන්සේලාට කෝටි ගණන් වල පන්සල් හදලා දෙනවා, ගාණක්වත් නෑ. ඒ තේරෙනව නේද? ඒ වගේම තමයි ප්‍රඥාව අඩු කෙනාට පොඩි දෙයක් අත්හරින්න බෑ. පොඩි ගේදොර වේවා, පොඩි නිලතලයක් වේවා, තමන්ගේ බිරිඳ දරුවෝ හරි වේවා, ඒ මනසින් එයාට අත්හැර ගන්න බෑ. මොකද ඒක තමයි එයාගේ තියෙන ලොකුම දේ හැටියට එයා ඒක අල්ලගෙන තියෙන්නේ. අත්හරින්න බෑ. ඉතින් නමුත් මහා ප්‍රඥාවක් තියෙන කෙනෙකුට මේ හැම දෙයකම තියෙන අල්පාශාදයේ බව හොඳට තේරුම් අරගෙන අත්හරින්න පුළුවන් තමයි තියෙන ග්‍රාම්‍ය බව. අත්හරින්න පුළුවන් කම ලැබෙන. ඉතින් හොඳින් විදර්ශනා කරන්න. මෙතෙක් වෙලා දේශනා කර බොරු ටික අහගෙන හිටියාට බොහෝ පිං. ඉතින් මේ වාචික බොරුව වචනය තුල ලෝකේ දකින්න නිවන දකින්න උත්සාහ කරන කරුණාකලා තැහැරලා මේ වචනය තුල කියවුණු වචනේ ඉක්මවා ගිය දහම තේරුම් අරගෙන වචනේ අත්හැරලා, වචනේ කියන්නේ අර රොඩු අපි කසායත් අම්මනකොට නේද, කසාය ටික දම්මල දාලා අපි රොඩු ටිකට මොකද කරන්නේ, රොඩු ටික ඉවත් කරන එක සාරය ගත්තේ අපි රොඩු ටික ඉවත් කළා. ඒ වගේ තමයි මේ වචන කියන්නේ තර කසාය මුල් වගේ කියලා හිතන්න, මුල් පොතු කොළ කියලා හිතන්න. ඒ ටික දාලා එකට තම්බනකොට මේ වචන ටික විසික් කරලා අයින් කරලා ඔබට සාරය ගැනීමේ දක්ෂතාවය ඔබ තියෙන්න ඕන. අර ඒකනේ, අර හංසයා ඉන්නේ ඒකනේ නේ, එයාට හැකිනේ කිරිදියයි වෙන් කරගන්න හැකි කියන්නේ. ඒ වගේ ඔබ දක්ෂ වෙන්න ඕන නුවණේ. ඒ නිසා මේ බොරු වචන ටික, බොරුයි කියලා කියන්න හේතුව තමයි හැම වචනේම සංඥාවක්, හැම වචනේම අන්තගාමීත්වයක්, හැම වචනේම සංස්කාරයක් තියෙන නිසා. වචී සංස්කාරනේ නේද, මනෝ සංස්කාර, වචී සංස්කාර තියෙනවා. ඒ සංස්කාර දුරු තැනක නිවන පවතින, නිවන අකාලිකත්වයේ ලකින ප්‍රමාදීව විවෘත මනසෙන් ධර්මය අසන්න ගවේෂණය කරන්න, අර පැටලෙන හැම මොහොතකම තේරුම් ගන්න තමන් ධර්ම මාර්ගයෙන් පිටපැනලා තියෙන්නේ, සෞම්‍ය මාවතට එක් කරගන්න ජීවිතේ සනහා ගන්න. ඔබ දෙනාටම තෙරුවන් සරණයි.